नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से यतो को मे अनुरुद्धा सवितप्पोऽपि सविचारो समाधि भावितो अहोसि अवितप्पोऽपि विचारमत्तो समाधि भावितो अहोसि अवितप्पोऽपि अविचारो समाधि भावितो अहोसि सप्पीति कोऽपि समाधि भावितो अहोसि निप्पीति कोऽपि समाधि भावितो अहोसि सात सहगतोऽपि समाधि भावितो अहोसि उपेक्षा सहगतोऽपि समाधि भावितो अहोसि ज्ञानं च फलमे दर्शनं उदपादि अकुप्पामे चेतो विमुक्ति अयमन्ति मा जाति नत्ति दानि पुनर्भवोति ශ්‍රද්ධාවන්ත පින්වතුනි භාග්‍යවත්තු අරිහත්තු දසබලධාරී සර්වඥ රාජෝත්තරයාණන් වහන්සේ විසින් අනුරුද්ධාදී ස්වාමින් වහන්සේලාට දේශනා කරන්නට යෙදුණු උපක්ඛිලේශ සූත්‍රයේ සඳහන් වෙන පාඨයක්යේ ප්‍රකාශිත වුණේ මේ පින්වත් සෑම දෙනාම අද ඥානාරාම භාවනා මධ්‍යස්ථානයේ උදෑසන පටන්ම ධර්මාශ්‍රවණ ඒ වගේම ධර්ම සාකච්ඡා භාවනා ආදී බොහෝ කුසල ධර්මයන් දියුණු වෙන පුණ්‍යක්‍රියාවන්හි යෙදිලා දැන් මේ අවසාන වශයෙන් සිද්ධ කෙරෙන සූත්‍ර දේශනා විග්‍රහයට කන්වමු කරගෙනයි සැදී පැහැදී සිටින්නේ. පින්වතුනි, දැන් මේ පින්වතුන් උදෑසන පටන් මේ මොහොත දක්වාම උත්සාහයක යෙදුනේ තමන්ගේ సంతానගතව පවතින සිත කෙලෙසෙන උපක්ලේශ හඳුනාගෙන ඒවා දුරු කර ගැනීම සඳහායිනේ. අපි සමත විදර්ශනා භාවනා වඩන්නේ, සතර සතිපට්ඨානය වඩන්නේ, ඒ වගේම ධර්මාශ්‍රවණය කරමින් ඒ ධර්මයේ දරාගෙන යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ හිත කෙලෙසෙන උපක්ලේශ හඳුනාගෙන ඒවා දුරු කරලා සන්තානයේ පරම පවිත්‍ර තත්වයට පත් කරගෙන බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත තුන් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීමටයි. ඒ සඳහා අපට මේ උපක්ඛිලේශ සූත්‍රයේ ඉදිරිපත් කෙරෙන කර්ම සම්භාරයත් අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනවා. දසබලධාරීන් වහන්සේ තමන් වහන්සේගේ పూర్ව අධ්‍යක්ීම තුලින්ම මේ උපක්ඛිලේශ එකින් එක හඳුනාගත්තු ආකාරය බොහොම කරුණ සහිතව පෙන්වා දෙනවා මේ සූත්‍ර දේශනාවේ. ඒ නිසා අප සෑම දෙනාමත් මේ අනුසාරයෙන් නුවණින් මෙනෙහි කරලා තම තමන්ගේ సంతానගතව පවතින උපක්ලේශ හඳුනාගෙන ඒ උපක්ලේශ ප්‍රහාණය කරමින් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නට අදිෂ්ඨාන තබා ගනිමු. මේ ධර්මාශ්‍රවණමේ කුසලයත්යේ සඳහා මේ කාන්තේ හේතු ආසනා වේවා කියන පැතුමෙන් යුක්තව සාවධාන දානව ධර්මාශ්‍රවණය කරමු. පින්වතුනි, භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උපක්ඛිලේශ සූත්‍ර දේශනාව වදාරන්නට හේතු වෙච්ච පසුබිම පිළිබඳව මේ සූත්‍ර දේශනා විහිම සඳහන් වෙනවා. මේ උපක්ඛිලේශ සූත්‍රය සංග්‍රහ වෙලා තිබෙන්නේ මජ්ඣිම නිකායේ උපරපන්නාසකයේහි උපක්ඛිලේශ සූත්‍රය නමිනි. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී කෝසම්බියේ ගෝසිතාරාමෙහි වැඩවාසය කළා. ඔය කාලෙදී තමයි මේ පින්වතුන් අහලා දන්නවා ගෝසිතාරාමයේ වැඩවාසය කරපු භික්ෂුන් වහන්සේලා අතර විනය කරුණක් මුල් කරගෙන විවාදයක් හටගත්තා. ඉතින් මේ ස්වාමින් වහන්සේලා දෙපිරිසක්ව බෙදිලා අර ඇතිවෙච්ච සුළු විනය ප්‍රශ්නේ මුල් කරගෙන දෙපැත්තකට වෙලා වාද විවාද කරන්න පටන් ගත්තා. අතින් මේක ටිකක් දුරදිග ගියා. එහෙම නිසිරිත නේද? සුළුයෙන් පටන් ගන්න ප්‍රශ්න ඒවා දුරදිග යන්න හැරියොත් එහෙම මහා ආරවුල් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ ස්වාමින් වහන්සේලාත් සුළු කාරණයක් මුල් කරගෙන පටන් ගත්ත මේ ප්‍රශ්නය මහා විවාදයක් කරගත්තා. ඉතින් කොච්චර විවාදයක් කරගත්තාද කියනවා නම් පාලියේ සඳහන් වෙනවා තේනකෝ කන සමයේන කෝසම්බියම් භේකෝ භාණ්ඩන ජාතා කලහ ජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤා මොකසත්තේහි විතුදාන්තා විහරන්ති කියලා. ඒ කියන්නේ කෝසම්බියේ මේ භික්ෂුන් වහන්සේලා වාදී වාද කරමි. ඔවුන්ට මුව නැමැති ආයුධ වලින් විදගනිමින් නැත්නම් තුවාල කරගනිමින් වාසය කරනවා කියලා. ඒ කියන්නේ කටත් හරි භයානක ආයුධයක් නෙනේ. මොකද ඒකට හේතුව කටින් පිට වෙන රළුපරළු වචන වලින් සමහරවිට ආයුධයකින් ගැහුවටත් වඩා රිදෙන අවස්ථා තියෙනවා. කියන්නේ ඒකයි දේශනාවෙහි සඳහන් වෙන්නේ. මුව නැමැති ආයුධ වලින් ඔවුන්ට තුවාල කරගනිමින් නැත්නම් විදවා ගනිමින් වාසය කරයි කියලා. නැත්නම් ඔය අතරදී එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ගෙහෙලා භාගිතුන් වහන්සේට වන්දනමාන කරලා පැත්තකින් හිටගෙන කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මේ කෝසම්බි නගරේ ගෝසිතාරාමයේ භික්ෂුන් වහන්සේලා විනය කාරණයක් මුල් කරගෙන වාදයක් ඇති කරගෙන ඒගොල්ලෝ ඕනෝන් විවාද කර ගන්නවා, දොස් කියා ගන්නවා, බැන ගන්නවා, මුව නැමැති ආයුධ වලින් ඕනෝ එහුන්ට තුවාල කර ගනිමින් රිදවා ගනිමින් වාසය කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කලහකාරී භික්ෂුන් වහන්සේලාට අනුකම්පා පෙරදැරිව ඕනෝ සමගි කරවීම සඳහා එහි වැඩම කරන සේක්වා කියලා ආරාධනා කළා. ඉතින් භාගතුන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් යුක්තව ඒ ආරාධනාව පිළිගත්තා. භාගතුන් වහන්සේ කලහකාරී භික්ෂුන් වහන්සේලා වෙත වැඩම කරලා ඒ භික්ෂුන් වහන්සේලාට වදාලා, අලම් භික්කවේ මා භණ්ඩනම් මා කලහං මා විග්ඝහං මා විවාදං මහණෙනි, ඔය කලකෝලහල කරගැනීමෙන් වැඩක් නැහැ, වාතහැල්ල දාන්න වාද කරන්න එපා, විවාද කරන්න එපා, වාතහැල්ල දාන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. එහෙම වදාළහම එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට ගෞරව පෙරදැරිව වාසය කළ ආගමේතු භන්තේ භගවා ධම්මස්සාමි අපෝසුක්ඛෝ භන්තේ භගවා දිට්ඨ ධම්ම සුඛ විහාරං අනිවත්තෝ විහෙරතු මයමෙහි තේන භණ්ඩනේන කලහේන විග්ඝහේන විවාදේන පඤ්ඤායස්සාමි. ඒ කිව්වේ දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම කියද්දිත් භික්ෂුන් වහන්සේලා කලහකාරී භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ඇහුම්කන් දුන්නේ නැහැ. ඉතින් ඒ කලහකාරී බුදුරජාණන් වහන්සේට ඇහුම්කන් නොදුන්න භික්ෂු පිරිස පුදුන්න අය බුදුරජාණන් වහන්සේ වාද විවාද කරන්න එපා කියලා කියද්දිත් මේ අය ඒක ගණන් නොගෙන තමන්ගේ වාදේ කරගෙන ගියා. ඒ නිසා භාගතුන් වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් යුක්ත වූ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණලා කිව්වා, ධර්මස්වාමියෝ භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නේ අල්පෝත්සුක වෙනසේක්වා. මොකද මේ කියන දෙයක් නාහන අයට කරුණ කිව්වට වැඩක් නැහැ නේ. මට මතකයි ඔය අපේ පැරණි වැඩිහිටියෝ ඉස්සර කියනවා, කීව නාහන ගුරු මොහොමද කියන්නේ, ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි කියන. මොකද කියලා වැඩක් නැහැ හදන්න බැරි නිසා. ඒ හින්දා අර භාග්‍යතුන් වහන්සේ කෙරෙහි කරුණාසිත ඇති භික්ෂුන් වහන්සේ ඇවිල්ලා කිව්වා, ස්වාමීනි ධර්මස්වාමීන් වහන්සේ මේ කරුණෙහිලා අල්පෝසක වනසේකා, මොකද මේ කියන දේ නාහන පිරිසට කරුණ තේරුම් කරන්න දෙයම භාග්‍යතුන් වහන්සේට වෙහසා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ සමාපත්ති සෝයන්ගෙන් දිට්ඨ ධම්ම සුඛ විහරණයෙන් වැඩ වාසය කරන සේක්වා අපිම මේ ප්‍රශ්නේ බේරුමක් කරගන්නම් කියලා එහෙම කියා හිටියා. අට කතාවේ විස්තර කරනවා ඒ භික්ෂුව එහෙම කිව්වේ භාගතුන් වහන්සේ කෙරෙහි අනුකම්පා පෙරදැරිවයි නැත්නම් ගෞරව පෙරදැරිවයි, මොකද භාගතුන් වහන්සේට මේ ප්‍රශ්නේ වෙහසක් නොවනු පිණිසයි කියලා. භාගතුන් වහන්සේ එසේ කියද්දී දෙවනි සැරේටත් තුන්වෙනි සැරේ දක්වාම අවවාද කළා, මහණෙනි වාද කරන්න එපා, වතහැල්ල දාන්න, රණ්ඩු සරුවල් වෙන්න එපා, වතහැල්ල දාන්න කියලා. දෙවැනි තුන්වෙනි සැරේ දක්වාම භාගතුන් වහන්සේ කෙරෙහි දයානුකම්පාවෙන් යුක්ත භික්ෂුන් වහන්සේ කියා හිටියා, භාගතුන් වහන්සේ ධර්මස්වාමීන් වහන්සේ අල්පෝත්සාහී වෙනසේක්වා, මෙයයි මේ කියන දේ නාහන පිරිසක්නේ, ඒ නිසා භාගතුන් වහන්සේ දිට්ඨ ධම්ම සුඛ විහරණයෙන් යුක්තව වාසය කරනසේක්වා කියලා. එතකොට දැන් බලන්න ඒකත් එක්තරා විදිහක උපක්ලේශයක්නේ. ශාස්ත්‍රීන් වහන්සේ අවවාද කරද්දිත් අවවාද කරද්දිත් යම් ශ්‍රාවකයෙක් බුද්ධ වචනයට අනුගත නොවනවා නම් නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව ගෞරවයෙන් නොසලකනවා නම් ඒකත් එක්තරා විදිහක උපක්ලේශයක් නේද? නමුත් මේ සූත්‍රයේ වෙනම උපක්ලේශ නාමයෙන් විස්තරගෙන උපක්ලේශ කොටසක් තියෙනවා. ඒ වුණත් අපි තේරුම් ගන්න ඕනේ යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනයට අනුගත නොවනවා නම් මේ ධර්ම විනය ඉක්මවා යනවා නම් බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ සකසා ගෞරවයෙන් පිළිගන්නේ නැත්නම් ඒකත් එක්තරා උපක්ලේශයක් කියන එක. ඉතින් මේ පිරිසට තවදුරටත් කරුණු පැහැදිලි කිරීමෙන් තේරුමක් නැති බව වටහාගත් භාග්‍යතුන් වහන්සේ පෙරවරු කාලේ සිවුරු පොරවාගෙන පාත්‍රයේ තරගෙන කොසඹෑ නුවර පිණ්ඩපාතේ වැඩම කරලා දානි වළඳලා තමන් වහන්සේම සේනාසනය අස්පස් කරලා තැන්පත් කරලා පාත්‍ර සිවුරු අරගෙන අර වික්ෂුන් වහන්සේලා ඉන්න තැන භාග්‍යතුන් වහන්සේ හිටගෙනම වැඩ ඉඳිමින් මේ ගාථාවන් දේශනා කළා. උතුසද්දෝ සමජනෝ නබාලෝ කෝචි මඤ්ඤත සංඝස්මින් භිජ්ජ බානස්මින් නාඥං භීයෝ අමඤ්ඤත පරිමුක්ඛා පණ්ඩිතා භාසා වාචා ගෝචර භානිනෝ යා විච්ඡන්ති මුඛායා මං යේන නීතාන තං විදු. එයින් වදාලේ මේ කලහකාරී ජනයා ඒ දෙපිරිසම සමාන ස්වරූපයෙන් යුක්තයි. ඉතින් ඒ අය බොහෝ ශබ්ද නගමින් ඕනෝන් වාදි වාද කරනවා. කවුරුවත් තමන්ගේ අඥානකම ගැන හිතන්නේ නැහැ. තමන් නිසා මේ සංඝයා බිඳිනවා නෙවෙද, නැත්නම් සංඝයා අතර මේ විදිහේ මහත් ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා නෙවෙද තමන් නිසා කියලා හිතන්නේ නැහැ. සංඝයා බිඳී යන බව දැක දැකත් එහි ආදීනව නොදැක ඒ අය මහා ഘോഷා කරමින් වාදි වාද කරනවා. පරිමුක්ඛා පණ්ඩිතා භාෂා වාචා ගෝචර භානිනෝ. ඉතින් දැන් මේ කලහය නිසා නිර්ලජ්ජී භාවයට පත් වූ ඒ වාදකරුවෝ නැත්නම් වාදකාරී භික්ෂුන් වහන්සේලා ඒ වාදයේ ආදීනව නොදැන මුලා වූ සිහියෙන් යුක්තව ඉතින් ඔවුනෝන් තම තමන් පණ්ඩිත මානීව තමන්ගේ කටවල් අරගෙන කැමති පරිදි ඔවුනෝන්ට අර වාදයෙන් චෝදනා කර ගන්නවායි කියලා වදාළ පැහැදිලි කළා. අක්ඛොච්චි මං අවදි මං අජිනි මං අහාසිමේ යේ චතේ උපනයි හන්ති වේරන්ති සන්න සම්මති. අක්ඛොච්චි මං අවදි මං අජිනි මං අහාසිමේ යේ තන්න උපනයි හන්ති වේරන්ති සූප සම්මති. ඉතා වටිනා අර්ථවත් ගාථා රත්න දෙකක්. එයින් ප්‍රකාශිත අර්ථය අක්ඛොච්චි මං අවදි මං අජිනි මං අහාසිමේ. යම් කිසි කෙනෙක් මෙන්න මෙහෙම හිතන්න ගියොත් අසුවලා මට බැන්නා, මට දොස් කිව්වා, මාව පීඩාවට පත් කළා, මාව පරදවල හවලා ජයගත්තා, මා සාන්තක දේවල් පැහැරගත්තා, මෙසේ කියන් මෙසේ කල්පනා කරන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ එතනත්තාට? ඈ අන්න ඒතනත්තා තුළ වෛරයක් හටගන්නවා නේ. එතකොට ඒ අයගේ වෛරය සංසිඳෙන්නේ නැහැ. කෙනෙක් මෙහෙම කල්පනා කරනවා. ඉතින් අහවලා මට බැන්නයි කියලා, මාව පීඩාවට පත් කරයි කියලා, මාව පරදවලා ජයගත්තයි කියලා, මා සතු දේ පැහැරගත්තයි කියලා එහෙම ඉතින් සලකන එක සුදුසු නෑ. ඇති මේක ඉතින් මමයි කියලා මගේ කියලා ගන්න දෙයක් නැත්තම් කාව පරද්දවලා ජය ගන්නද යනාදි වශයෙන් හිතනකොට මොකද වෙන්නේ? අන්න වෛරය සංසිඳී යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාළ යම් කිසි කෙනෙක් ඒ විදිහට වෛර බැඳ ගන්න නැත්නම් අසුවලා මට බැන්නා, දොස් කිව්වා, පීඩා කළා, මාව පැරද්දුවා, මා සතු දේ පැහැරගත්ත කියලා එහෙම වෛර බැඳගන්නේ නැත්නම් ඒ අයගේ වෛරය සංසිඳී යනවා. එතකොට අන්න අපට ඒ තුලිනුත් උපක්ලේශයක් වටහා ගන්න පුළුවන්. මොකද්ද? ඔ කවුරු හරි හිතනවා නම් අහවලා මට බැන්නා, මට ගැහුවා, මට දොස් කිව්වා, මට නින්දා කළා, මට ඇනුම් පද කිව්වා, ඔන්න වචනයක් කිව්වා මට, ඒක මටයි කිව්වේ, නැත්තම් මා සන්තක දේ නඩු කියලා බලෙන් ගත්තා, රතේ තියෙන දියුදුර ගත්තා යනාදි වශයෙන් කියලා හිතනවා නම් ඒක උපක්ලේශයක්. දැන් එතකොට ඒ උපක්ලේශය දුරු කරගන්නට ඕන නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා. එහෙනම් කොහොමද ඒ උපක්ලේශය දුරු කරගන්න තියෙන්නේ? ඔව්. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්ච සමුප්පාද වශයෙන් බලනකොට නොවැළැති යෝගාවචරයාට තේරෙනවා ඉතින් මේ ඔක්කොම හේතුඵල ධර්ම සමුදාය, අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ පැවැත්මක්. ඉතින් මේකේ මමයි කියලා, මගේ කියලා, මට අයත් කියලා ගන්න දෙයක් නැහැනේ. එතකොට කවුරුද කාටද බනින්නේ, කවුරුද කාටද දොස් කියන්නේ, කවුරුද කාගේ දෙයක් පැහැරගන්නේ කියලා ඔන්න ඔය විදිහට නුවණින් සලකනකොට මොකද වෙන්නේ? ඒ උපක්ලේශ සංසිඳුවා ගන්න පුළුවන්, දුරු කර ගන්න පුළුවන්. ඉතින් අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් අපේ සිත් සතන් ඒ ආකාරයට සකස් කර ගන්නට ඕන. මොකද ඕක දැන් කවුරුත් ඔළුව හොල්ලලා ඌව කියන ඔය කිව්වට බලන්න ඕන වචනයක් දෙකක් කියලා කොහොමද කියන්නේ නේ. එතකොට තමයි ඕකේ අමාරුව තේරෙන්නේ. මොකද ඒකට හේතු ඒක තමයි මේ සක්කාය දිට්ඨිය ප්‍රශ්නේ. අපි කවුරුවත් කැමති නැහැනේ දෙවැනි වෙන්නනේ. සාමාන්‍යයෙන් කට වචන ටිකම සෙකන්ඩ් වෙන්න කැමති නැහැ කියලා. ඉතින් ඒ වගේ ඒ මොකද ඒකට හේතුව අපේ තියෙන ආත්ම දෘෂ්ටිය. ඉතින් ආත්ම දෘෂ්ටිය නිසා අපි කාටවත් දෙවැන්නෙක් වෙන්න කැමති නැහැ. ඊළඟ කෙනාගේ වචනයක් අහලා සෞත් වෙන්න කැමති නැහැ. ඉතින් ඒකට හේතුව අර මූලික වශයෙන් තියෙන සක්කාය දිට්ඨියත් ඊළඟට ඉතින් අවිද්‍යාව තුළ බැසගෙන මේ සියල්ල මම මේ කියලා වර්ධවාගෙන හඟින ගතිය එකයි. ඉතින් මේ උපක්ලේශات නුවණින් සලකා දුරු කර ගන්නට ඕන. නහි වේරේන වේරානි සම්මන්තේ භකුදාචනං අවේරේන ච සම්මන්තේ ඒස ධම්මෝ සලන්තනෝ. භාගතුන් වහන්සේ වදාළ කවුරුත් දන්න ප්‍රකට ගාථා රත්නයක්, වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ, අවෛරයෙන්ම තමයි වෛරය සංසිඳෙන්නේ. මේක සනාතන ධර්මතාවක්, සදාකලික කාලික ධර්මතාවක්. පරේචන විජානන්ති මය මිත්‍ය මාමසේ ච තත්ත විජානන්ති තතෝ සම්මන්ති මේධග අට්ටිච්ඡිදා පානහර ගවාසදර හාරිනෝ රට්ඨං විලුම්ප මානානං තේ සම්පි හෝති සංගති තස්මා තුම්හාක නෝසියා. භාගතුන් වහන්සේ තවදුරටත් මේ කලහකාරී භික්ෂුන් වහන්සේලාට අර්ථයේ ධර්මයේ සිහි කරවමින් දේශනා කරනවා. මේ කලහකාරී භික්ෂුන් වහන්සේ නැත්තම් කලහ කරන අය අපි මේ කලහය මුල් කරගෙන උණුම් ගහ බැනගෙන අවසානයේහි මේ මරණයට පත් වෙනවායි කියන එක වටහා ගන්නෙ නැහැ. යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් අපි කොයි කවුරුත් අවසානයේදී මරණයට පත් වෙනකොට අපිට මේ අතටගත්තු සෑම දෙයක්ම දාල යන්න වෙනවායි කියලා ඒ අයගේ කලහය තවදුරටත් පවතිනවා. පවතිනවද? සංසිඳෙනවද? සංසිඳී යනවා. අන්න බලන්න. එතකොට එතනිනුත් අපට හඳුනා ගන්න පුළුවන් එහෙමනම් මේ කලහ වාද විවාද ආදිය ඇති වෙන්න එක හේතුවක් තමයි මරණය ගැන සිහි නොකිරීම නේද? දැන් බලන්න අපි ඉඩකඩම් කියන්නේ අපි කියලා කියන්නේ ඉතින් යම් කිසි කෙනෙක් ඉඩකඩම් නිසා හෝ වතු පිටි ආදී නිසා හෝ රට රාජ්‍ය නිසා හෝ වාද විවාද කරනවා නම් යුද්ධ කලකෝලහල කරනවා නම් එයින් පැහැදිලි කරන්නේ ඒ අය මැරෙන අය කියන එක දන්නේ නැහැ කියන එක. මොකද ඉතින් මැරෙනකොට මේ වතු පිටි ඉඩ කඩන්, ගෙවල් දොරවල්, යාන වාහන ඊළඟට රට රාජ්‍ය පවා සියල්ල අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවානේ. අයිතිකාරයෙක් නැහැ නේවට. ඉතින් ඒක හිතෙන්නේ නැත්තේ මරණය ගැන සිහි කරන්නේ නැතිකම නිසා. ඒක නිසා යම් කෙනෙක් නිරතුරුවම මරණ සතියෙන් යුක්ත වෙනවා නම් මරණය ගැන සිහි කරනවා නම් හරියට තමන්ගේ පිටුපස්සේ කඩුව ඔසවාගත්තු වදකේක් ලුහු බැඳගෙන ඉන්නාසේ ඕනම වෙලාවක තමන්ගේ මරණය සිද්ධ වෙන පුළුවන් කියලා නුවණින් සිහි කරනවා නම් ඒකට ඒ තැනැත්තා තුළ කලහයක් වාද විවාදයක් හට ගන්න පුළුවන්කමක් නැහැ. අනතුරු භාගිතුන් වහන්සේ සිහිපත් කරවා දුන්නේ පැරණි ප්‍රවෘතියක් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ පදාලා අටිච්චිද්දා පානහර ගවාසහර ධනහාර රට්ටං විලුප්පමානානම් තේ සාති හෝති සංගති. ඉතින් මේ ඔවුනෝන් යුද්ධ කලකෝලහල කරන ඊළඟට ජීවිත පවා පැහැර ගන්න අනුසතු ගවයන් ධන වස්තු ආදී පවා පැහැර ගන්න රජවරු පවා අවසානයේ ඒ ඔක්කොම අතහැල්ල දාලා සමගි සමාදානයට පත් වෙන අවස්ථා තියෙනවනේ. එහෙම භාගිතුන් වහන්සේ වදාලේ මේ රජවරු දෙදෙනෙක් සම්බන්ධ ප්‍රවෘත්තියක් මුල් කරගෙන. දඹදිව තලයේ වාසය කරපු එක රජ කෙනෙක් තවත් රාජ්‍යයක මට මතක හිටිට කෝසල රටේ රජතුමා ඒ කාලේ දුර්වල පාලකෙක්. ඒ කෝසල රටේ රජතුමාගේ රාජ්‍ය ආක්‍රමණය කළා. ආක්‍රමණය කළාම ඒ කෝසල රජතුමාත් මේ ඒ කෝසල රජතුමාගේ මෙහෙසියත් අප්‍රකට වෙස්සයකින් පලා ගියා. පලා ගිහිල්ලා ඒගොල්ල අර ආක්‍රමණය සිද්ධ කරපු රජතුමාගේ අගනුවරට පැමිණිලා අප්‍රකට වෙස්සයකින් ජීවත් වුණා. ඔහොම ජීවත් වෙනකොට අර අප්‍රකටව වාසය කරන රජතුමාගේ පරණ සේවකෙක් මේ රජතුමාව දැන හඳුනාගෙන අර ආක්‍රමණය සිද්ධ කරපු රජතුමාගේ රජතුමාට මේ ඔත්තුවක් ලබා දුන්න. අන්න ඔබතුමා මේ අල්ලාගත්තු රටේ රජුරුවෝ අප්‍රකට වෙස්යෙන් අහවල් තැන වාසය කරනවායි කියලා. ඒ වෙනකොට ඒ දෙපළට දරුවෙකුත් හිටියා, දීගාව කුමාරයා. ඒ කුමාරයා පිටසිර පළාතක අධ්‍යාපනය ලැබමින් හිටි. ඉතින් මේ මව්පිය දෙපළව අල්ලාගත්තු රාජපුරුෂයෝ මේ දෙන්නාව වදයට පැමිණීම සඳහා දැන් මරන්න අරගෙන යනවා. මරන්න අරගෙන යන වෙලාවේ යන දවසේ අර අප්‍රකට වෙස්යෙන් හිටපු රජතුමාගේ පුත් කුමාරයා මව්පියන් දකින්න කියලා ඒ නුවරට පැමිණියා. එතකොට දැක්ක වදබෙර ගගහ තමන්ගේ මෑණියන් වහන්සේවත් පියාණන් වහන්සේවත් මේ මරණ්ඩ අරගෙන යනවා. ඒ අවස්ථාවේදී ඒ පිය රජතුමා බොහොම කල්පනාකාරීව තමන්ගේ පුත්‍රයාව දැකලා පුතාට අවවාදයක් කළා. දීගාව දීඝං පස්ස මාරස්ස පුත්‍රය දුර බලන්න ළඟ බලන්න එපා යනාදි වශයෙන් කියලා අවවාදයක් කළා. ඉතින් මේ කුමාරයා මේකත් හොඳට හිතේ තියාගත්තා. ඊට පස්සේ අර වදකිව අරගෙන ගිහිල්ලා මොකද කළේ, අප්‍රකට වෙස්යෙන් හිටපු ඒ රජතුමාව මරණයට පත් කළා. මරණයට පත් කරලා ඒ අය ජීවිතක්ෂයට පත් කරගෙන පස්සේ අර පුත් කුමාරයා මොකද කළේ, ඒ අය වෙනුවෙන් බොහොම හඬා වැළපිලා. ඉතින් ඒ කුමාරයා තුල වෛරයේ බීජයක් රෝපණය වුණා. මේ අපේ සතුරු රජතුමා මගේ මව්පියන්ව ඝාතනය කළා නෙවද කියලා බීජයක්, වෛරයේ බීජයක් හිතේ රෝපණය වුණා. ඉතින් බලන්න එතනක් තියෙනවානේ තවත් ප්‍රශ්නයක්. මොකද්ද? තර මව්පියන් කෙරෙහි තියෙන මමත්වයේ නිසා, බැඳීම නිසා, අපාදානයේ නිසා ඉතින් මේ අසුවලා විසින් මගේ මව්පියන්ව ඝාතනය කළා නෙවද කියන අදහස හිතේ මුල් බැස ගැනීම නිසානේ වෛරය හටගත්තේනේ. ඉතින් පස්සේදී මේ කුමාරයා කල්පනා කළා තමන්ගේ මේ විරුද්ධවාදී නැත්තම් තමන්ගේ සතුරු රජතුමාව නැති කරන්නේ කොහොමද? සතුරාව නැති කරන්න හොඳ එක උපායක් තමයි සතුරත් එක්ක මිතුරු වෙන එක. අන්න හරි. ඉතින් මේ කුමාරයා මොකද කළේ? ඉස්සෙල්ලා රජතුමාගේ සේවකයෙක් හැටියට සේවයට බැඳිලා රජතුමාගේ සිද්ධි නාගෙන මේ කුමාරයා දක්ෂයි වීණා වාදනයට. ඉතින් රජතුමාගේ ඇතුළේ ඉඳගෙන වීණා වාදනය කළා පාන්දර රජතුමාට ඇහෙන්න. මේ වීණා වාදනය ඇහුවාම රජතුමාට හරි සතුටක් ඇති වුණා. ඇත්තෙන් ඒ සතුට නිසාම ඇහුවා පහුවෙන්දා උදේ කවුද අර ඊයේ අලුයම් කාලේ ඇත්හල පැත්තේ වීණා වාදනය කරන හැමෝම කිව්වා මේ අලු සේවකයෙක් ඇවිල්ලා ඇත්හලට ඔබ බලන්න කවුද කියලා ගෙන්නේ හිට එක්කන් එන්නේ කියලා. ඉතින් ඔන්න දැන් මේ කුමාරයා. ඉතින් රජතුමා කිව්ව එහෙනම් මට ඇහෙන්න මං ඉදිරියේම වීණා වාදනය කරලා පෙන්නන්න කිව්වාම ඉතින් මේ කුමාරයාත් වීණා වාදනය කළා. කුමාරයාටත් ඕන රජුරන් වල්ල ගන්නනේ නේද? ඒ ගමන රජතුමා පැහැදිලි කළා එහෙනම් ඔබ ඇත්හලේ සේවය කරන්න ඕනේ. අද හිටම් මේ මයලඟ රජවාසලේ ඇතුළේ සේවය කරන්න කියලා. ඉතින් ඔහොම මේ කුමාරයාටත් ඕන රජතුමාව කොහොම හරි අල්ලගන්නයි. ඉතින් ඒක නිසා තාම විශ්වාසී ලෙස සේවය කරන්න යෙදුණා. ඉතින් අන්න ඒකනදිත් අපි ඉගෙන ගත යුතු පාඩමක් තියෙනවා. කවුරු හරි ඕනෑමට වඩා විශ්වාසීව වැඩ කරනවා නම් ටිකක් පරීක්ෂාකාරී වෙන්න ඕන. ඉතින් මේ ඊට පස්සේ මොකද වුනේ? දැන් ඉතින් මේ රජතුමාට මේ කුමාරයා තරම් වෙනත් විශ්වාස කෙනෙක් නෑ. රජුරුවන්ගේ රතේ පවා දක්වන්නේ ඇතැම් වෙලාවට මේ කුමාරයා විසින්. දවසක් රජතුමාට ඕනෑ වුණා දඩේ මියන්න, විනෝදේ පිණිස දඩේ. ඉතින් සේනාවාහන පිරිවරාගෙන විනෝදේ පිණිස දඩේ මිය ගියා. අතන මේ රතේ පැද්දේවි අර කුමාරයා. මේ කුමාරයාත් මොකද කළේ? අර රජුරුවන්ගේ අනිත් සේනාව පහුවෙලා යන විදිහට ඉතාම වේගයෙන් කැළේ ඇතුළට ඇතුළට රතේ පදවගෙන පදවගෙන ගියා. ඊට පස්සේ දැන් රජතුමායි කුමාරයායි ඉන්න රතේ වෙන් වුණා. අනිත් සේනාව දුරස් වුණා. රජතුමාට මද දුර ගියාම වෙහෙස දැනුණා. රජුරින් දැන් කිව්වා ඔය රතේ නවත්තන්න මට පොඩ්ඩක් වෙහෙස නිවා ගන්න ඕනෑ කියලා. මේ ගහක් යට වාඩි වුණා. ඉතින් අර කුමාරයාත් වාඩි වෙච්චහම මොකද කළේ? රජතුමායි කුමාරයාගේ උකුලේ හිස තියාගෙන නිදාගත්තා. රජතුමාටත් ඒ වෙලාවේ භයානක සිහිනයක් වුණා. ඒ මොකක්ද? අර තමා විසින් ඝාතනය කරපු රජතුමාගේ පුත්‍රයා කඩුවක් ඔසගෙන තමන්ව මරන්න සූදානම් වෙනවා දැක්කා හීනේ. ඉතින් රජුරුවෝ මොකද වුනේ? ඒ හීන දැකලා තැති අරගෙන අවදි වුණා. ඒ ඊට ඉස්සෙල්ලා අවදි වෙන්න ඉස්සෙල්ලා රජතුමා නිින්දේ ඉන්න අතරතුරේ අර කුමාරයා කල්පනා කළා දැන් තමයි මේ රජුරුවන්ගේ පලිගන්න හොඳම වෙලාව. මොකද මගේ මව්පියන් ඝාතනය කළා, අපේ රට රාජ්‍ය පැහැර ගත්තා, ඊළඟට වස්තුව දේපල සියල්ල අපේ කොල්ලකා ගත්තා. ඒ නිසා දැන් තමයි මේ රජතුමාගෙන් පලිගන්න හොඳම වෙලාව කියලා අර රජතුමාගෙම කඩුව අරගෙන මේ රජතුමාගේ ගැලසෙන්නේ සූදානම් වුණා. එතකොට තමයි රජතුමාටත් හීනෙන් පෙනුනේ අර විරුද්ධ රජතුමාගේ පුත් කුමාරයා තමන්ව මරන්න සූදානම් වෙනවා කියලා. ඒ ගමන අර රජතුමාගේ ගැලසෙන්නේ ඉස්සෙල්ලා මේ කුමාරයාට යමක් මතක් වුණා. තමන්ගේ පියාණන් වහන්සේ මරණ මොහොතෙහි යම් අවවාදයක් කළානේ, මොකද්ද? දුර බලන්න ළඟ බලන්න එපා කියලා. ඉතින් කල්පනා කළා ඒක නිසා තින් හොඳ නෑනේ. සාමාන්‍යයෙන් මව් හෝ පියා හෝ මරණාසන්න වෙලාවේදී යම් අවවාදයක් කළාම දරුවෝ විශේෂයෙන් ඒ අවවාදයේ පිළිපදින්න උත්සාහවන්ත වෙනවානේ. ඒක නිසා කල්පනා කළා අපේ පියාණන් වහන්සේ තින් අවසාන මොහොතෙහි දීපු අවවාදය ඒක නොසලකා හරින්න හොඳ නෑ කියලා අර කඩුව ආපහු කොපුවේ දැම්මා. දෙපාරක්ම මෙහෙම කළා. ඒ තර පියාණන් වහන්සේගේ අවවාදයේ සිහිපත් වෙච්ච නිසා රජතුමාට හානියක් කළේ නැහැ. ඔය අතරේ තමයි අර නිදාගෙන හිටපු රජතුමා නැගිටලා ඉඳන් කිව්වා, "හරි වැඩක් වුණානේ. මම මේ භයානක හීනයක් දැක්කා. මම අර ඝාතනය කරපු රජතුමාගේ පුත් කුමාරයා මාව මරන්න සූදානම් වෙන ආකාරයක් දැක්කා" කියලා කිව්වා. ඒ ගමනේ වෙලාවේදී අර කුමාරයා කඩුව අරගෙන රජුරන්ගේ කෙස් වැටි අල්ලගෙන කිව්වා, "ඔව් මම තමයි මේ රජුරන්ගේ පුතා. දැන් මොකද කියන්නේ" කියලා. ඒ ගමන රජුරන්ට හීන දාඩියනේ මහ දාඩියත් දාන්න ඇති නේද? ඇත්තෙන් රජතුමාගේ ගමන කිව්වා, "අනේ මට ජීවිතය දෙන්න. මම ඔබට ජීවිතය දෙන්නම්" කිව්වා. ඉතින් ඒ ගමන අර කුමාරයා ඉඳන් කිව්වා, "නැත් මට විශ්වාස කරන්න බෑ ඒක. නෑ නෑ ඒක විශ්වාස කරන්න මම ඔබට කිසි හානියක් කරන්නේ නෑ. මම ඔබට ජීවිතය දෙනවා, මට ජීවිතය දෙන්න" කිව්වා. ඉතින් ඒ ගමන කුමාරයාත් ඒකට එකඟ වෙලා කුමාරයාත් කිව්වා, "එහෙනම් දේවයන් වහන්සේ මට ජීවිතය දෙන්න" කියලා. ඉතින් මේ දෙපළ බොහොම සමගි සමාදාන වුණා එතැන් පටන්. ඊට පස්සේ මොකද කළේ? මේ රජතුමා මේ කුමාරයාවත් එක්කගෙන ගිහිල්ලා මාලිගාවට ගිහිල්ලා ඇමති ඇමතිවරුන්ට අර කුමාරයාව හඳුන්වා දීලා, ඊට පස්සේ තමන්ගේ දියණියක්වත් විවාහ කරලා දීලා අර පැහැරගත්ත රාජ්‍යය මේ කුමාරයාට නැවත ලබා දුන්නා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණේ මුල් කරගෙන තමයි අර භික්ෂුන් වහන්සේලාට අවවාද කළේ. ඉතින් මේ වගේ මේ ඕනෝන්ගේ රට රාජ්‍ය පවා පැහැරගන්න රජවරුත් අවසානයේ සමගි සමාදානයට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ හිතේ පවතින රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කිරීමේ අරමුණින් යුක්ත නිවන් දකින අදහසින් යුක්ත පැවිදි වෙච්ච ඔබ වහන්සේලාට මොකද මේ වාදයේ සංසිඳවා ගන්න බැරි කියන එකනේ භාග්‍යතුන් වහන්සේ වෙන විදිහකින් පෙන්වා දුන්නේ. ඒ කියන්නේ දැන් රට රාජ්‍ය වෙනුවෙන් යුද්ධවා දෙන රජවරු පවා අවසානයේ ඒවත් ඕනෝන්ට බෙදා හදාගෙන සමගි සමාදාන වෙනකොට එහෙනම් ඉතින් මේ ධර්ම විනය මුල් කරගෙන භික්ෂුන් වහන්සේලාට අනිවාර්යයෙන් සමගි සමාදාන වෙන්න පුළුවන් වෙන්නපාය කියන කාරණය භාග්‍යතුන් වහන්සේ තවත් විදිහකින් පෙන්වා දුන්නේ. අනතුරු වදාලා, "සචේල බේත නිපකං සහායං සද්ධිං චරං සාදු විහාරි ධීරා අභිභූය සම්මාන පරිස්සයානි චරේයතේ නත්ත මනෝ සතිමා නොචේල බේත නිපකං සහායං සද්ධිං චරං සාදු විහාරි ධීරා රාජාවරට්ඨං විජිතං පහායේ කෝ චරේ මාතාංග රඤ්ඤේව නාගෝ." එයින් වදාලේ තමන් සමග එක්ව වාසය කරන්නට සුදුසු වෙන විදිහේ යහපත් ගුණධර්ම ඇති, යහපත් පැවතුම් ඇති, නුවණැති සත්පුරුෂයෙක් ඇසුරු කරන්නට ලැබුණොත් සියලු වූදුරු මැඩපවත්වාගෙන ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍රයා සමග හොඳ සිහිනුවණින් වාසය කරන්නට ඕන. ඉතින් ඒ වගේ සත්පුරුෂ ඇසුරට සුදුසු කල්යාණ මිත්‍රයෙක් නොලැබුණොත් මොකද කරන්නේ? ඈ? අන්න හරි. තමන්ට එක්ව වාසය කරන්නට නුවණින් යුක්ත යහපත් පැවතුම් ඇති සත්පුරුෂයෙක් නොලැබුණොත්, ඇසුරට නොලැබුණොත් එහෙම තමන් දිනාගත් විජිතය අතහැර යන රජු වගේ, නැත්නම් වනයේ හුදකලා වාසය කරන මාතාංග හස්තියා වගේ හුදකලා වාසය කිරීම උතුම් වේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මොකද ඒකට හේතුව, "ඒකාශ්‍ර චරිතං සේයෝ නත්ති බාලේ සහායතා ඒ කෝචරේ නච පාපානි කෛරා අප්පුසුක්කෝ මාතාංගරං හේවනාගෝ." හුදකලා වාසය කරනකොට බාලයන්ගේ පාප මිත්‍රයන්ගේ අසුරක් නැතුව හුදකලා වාසය කරනකොට අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා එබඳු බාලයන් ඇසුර නොකර හුදකලා වාසය කිරීම උතුම්. හුදකලා වාසය කරනකොට අකුසල් නොකර ඉන්නට පුළුවන් වෙන නිසයි කියලා භාගතුන් වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළා. ඒ කියන්නේ අසුරු කරනවා නම් යහපත් අදහස් තියෙන සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙකුම අසුරු කරන්න ඕන. පාපී අදහස් තියෙන ලාමක අදහස් තියෙන බාලයෙකු අසුරු කරන්න සුදුසු නැහැ. ඉතින් අසුරු කරන්න සත්පුරුෂයෙක් නැත්නම් බාලයන් අසුරු කරන්නේ නැතුව තනිව ඉන්නේ කොහොඳයි? මොකද තනිව ඉන්නකොට අර බාලයන් අසුරු කරනකොට වගේ අකුසල් සිද්ධ වෙන්නේ නැති නිසායි කියලා භාගතුන් වහන්සේ වදාළා. එතෙන්දන් මෙන්න මේ විදිහට භාගතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට අවසාන වශයෙන් අවවාද කළා. ඉතින් මේ අයගේ සමග වෙන පාටක් නැති නිසා භාගතුන් වහන්සේ හුදකලාවම ගෝසිතාරාමයෙන් වැඩම කළා. බාලක ලෝණකාරගම බලා. මොකද භාගතුන් වහන්සේ බාලක ලෝණකාරගමට වැඩම කළේ බාලක ලෝණකාරගමේ ආවාසයක වාසය කරනවා භගු ස්වාමින් වහන්සේ. මේ භගු ස්වාමින් වහන්සේ බොහොම විවේකීව හුදකලාව තමන් වහන්සේගේ විවේක සුවයෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාවන්හි යෙදී වාසය කරන සත්පුරුෂ උතුමන් වහන්සේ නමක්. ඒක නිසා එබඳු කෙනෙක් හෝ දැකීම යහපතයි කියලා භාගතුන් වහන්සේ හි වැඩම කළා. මේ භගු ස්වාමින් වහන්සේ භාගතුන් වහන්සේ දුරතියාව වඩිනවා දැකලා ආසන පනවල පැන්සූදානම් කරලා භාගතුන් වහන්සේ ගෞරවයෙන් පිළි අරගෙන භාගතුන් වහන්සේ පාසෝදා වැඩමුණෙන් පස්සේ වන්දනමාන කළා. භාගතුන් වහන්සේගේ භගු ස්වාමින් වහන්සේගේ සුවදුක් විමසලා භාගතුන් වහන්සේ විසින් මේ භගු ස්වාමින් වහන්සේට ධර්ම දේශනා කළා. භාගතුන් වහන්සේ එතනින් වැඩම කළා පාචීන වංශ කියන වනයේ බලා. භාගතුන් වහන්සේ මේ පාචීන වංශ වනයේට වැඩම කළේ එතන ඉන්නා වූ අනුරුද්ධ නන්දිය කිම්බිල කියන ස්වාමින් වහන්සේලාව දකින්න සඳහායි. මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ, නන්දිය ස්වාමින් වහන්සේ, කිම්බිල ස්වාමින් වහන්සේ බොහෝම සමගි සම්පන්නයි. ඒ තුන්දෙනා වහන්සේ පාචීන වාස වනයේට වෙලා විවේකීව බණ භාවනා කරගෙන වාසය කළා. ඒ කැලේ වලා ගන්නා හිටිය පාලකෙක් හිටියා. ඉතින් මේ ස්වාමින් වහන්සේලා ඒ කැලේ බලා ගන්න දැන් අද කාලෙත් තියෙනවානේ ඔය අඩවි නිලධාරීන් කියලා මේ කැලේ බලා ගන්න අයනේ. ඒ වගේ ඒ කාලෙත් ඉන්න ඇති. එතකොට ඒ නිලධාරියට නැත්තම් ඒ පාලකයාට කියලා තිබුණා ඒ කැලේට වෙන කෙනෙකුට ඇතුළු වෙන්න දෙන්න එපා. අපි විවේචීව බණ භාවනා කරගෙන ඉන්නේ. ඒ නිසා අපේ විවේචයට බාධා වෙන කටයුතු කරන අය ඇතුළු කරන්න එපා කියලා උපදෙස් දීලා තිබුණා. ඉතින් මේ පාලකයා කැලේ බලා ගන්න තැනැත්තා දන්නේ බුදුරජාණන් වහන්සේ මේ වඩින්නේ කියලා. ඉතින් භාගතුන් වහන්සේ අර කැලේට පිවිසෙන්න සූදානම් වෙනකොට අර වනේ ආරක්ෂා කරන නිලධාරිය ඇවිල්ලා ඉන්නවා කිව්වා. ආහා ඔය කැලේට නම් ඇතුළු වෙන්න එපා. මොකද ඒකට හේතුව ඔය වනාන්තරේ ඉන්නවා තමන් වහන්සේලාගේ අර්ථ සිද්ධිය පිණිස කටයුතු කරගන්න කුල පුත්‍රයන් වහන්සේලා තුන් නමක්. ඒ නිසා ගිහිල්ලා එයාට කරදර කරන්න එපා කියලා ඒ උයන් වනේ ආරක්ෂා කරන තැනැත්තා නිලධාරිය සඳහන් කළා. මේ කතාව ශ්‍රවණය කළා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇහුණා අර කැලේ බලා ගන්නා තැනැත්තා බුදුරජාණන් වහන්සේත් එක්ක මෙසේ කතා බහ කරගන්නවා. ඉතින් ඇහිලා ඉක්මනට ඇවිල්ලා කිව්වා මේ ඇවිල්ලා ඉන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා ඉන්නේ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේ පැමිණීම වළක්වන්න එපා. අපේ ශාස්ත්‍රඥ වහන්සේට වැඩම කරන්න ඉඩ දෙන්නේ කියලා අවකාශ කළා. ඉතින් අනතුරුව අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉක්මනින් ගිහිල්ලා නන්දිය ස්වාමීන් වහන්සේටත් කිම්බිල ස්වාමීන් වහන්සේටත් දැනුම් දුන්නා බුදුරජාණන් වහන්සේ වැඩම කළ ප්‍රවෘත්තිය. බුදුරජාණන් වහන්සේ වැඩම කළයි කිව්වහම අනිත් ස්වාමීන් වහන්සේලා දෙනමත් ඉක්මනට ඇවිල්ලා මේ තුන්දෙනා වහන්සේ එකතු වෙලා බුදුරජාණන් වහන්සේට ආසන පැනෙව්වා. කෙනෙක් ගිහින් ඉදිරියට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ පාසිවුරු පිළිගත්තා. භාග්‍යතුන් වහන්සේට පාසෝදන පැන් ආදිය සමීපයට ගෙනත් ඇරුවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ආසනයේ වැඩ ඉඳලා පාසෝදාගෙන අවසන්නයි පස්සේ මේ තුන්දෙනා වහන්සේම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් නසුන් ගත්තා. පැත්තකින් නසුන් ගත්තා මේ තුන්දෙනා වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළ වදාලා කච්චිවෝ අනුරුද්ධ කමනීය කච්චියාපනීය අනුරුද්ධේනි ඔබලාට ඉවසන්න පුළුවන් ද? යැපෙන්න පුළුවන් ද? පිණ්ඩපාතයෙන් එහෙම අපහසුාවක් නැද්ද? යනාදි වශයෙන් ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා. ස්වාමීනි අපට ඉවසන්න පුළුවන්, යැපෙන්න පුළුවන්, පිණ්ඩපාතයෙන් එහෙම අපට කරදරයක් නැහැ යනාදි වශයෙන් කියලා. භාග්‍යතුන් වහන්සේ අනතුරුව ඇහුවා අනුරුද්ධේනි ඔබලා බොහොම සමගිව සතුට වෙමින් වාදවාද රහිතව හරියට කිරි වතුරයි මිශ්‍ර කළා වාගේ ක්‍රියාසෙන් බලමින් වාසය කරමින් වාස ඉන්නවාද කියලා. මේ ස්වාමීන් වහන්සේලාත් පිළිතුරු දුන්න ස්වාමීනි ඒකාන්තයෙන්ම අපි සමගියෙන් සතුටු වෙමින් වාද විවාද රහිතව හරියට කිරිලි වතුරයි මිශ්‍ර කළා වගේ ඕනෝම දෙස ප්‍රියයෙන් බලමින් වාසය කරනවා කියලා. මොකද මේ කිරිලි වතුරයි මිශ්‍ර කළා වගේ කියන්නේ? අන්න හරි. වෙන් කළ නොහැකි ලෙස බොහෝම සමග සමාදානයේ වාසය කරනවා කියන අර්ථයයි. ඉතින් ඒක නිසාම තමයි මේ ස්වාමීන් වහන්සේලාට ඕනෝන්ගෙන් කරදරයක් නැතුව බණ භාවනා කරගන්නට පුළුවන්කම ලැබී තිබෙන්නේ. ඇත්තෙන් මේ තුන්දෙනා වහන්සේගේ සමගිය ගැන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මෙසේ සඳහන් කරනවා. කොහොමද අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර හිටිනවා, ස්වාමීනි මම හැම වෙලේම හිතන්නේ මෙන්න මේ විදිහටයි. බලන්න මෙන්න මේක හරි වටිනා ප්‍රකාශයක්. මොකද අපට gedara dorey ho weva aayataneka ho weva සමගිය පවත්වා ගන්නවා නම් ඇත්ත වශයෙන් ඊට අදාළ පිළිවෙත මෙන්න මේකයි. දැන් බලන්න සමහර වෙලාවට බැලුවාම ගෙවල් දොරවල් වල ප්‍රශ්න තියෙනවා නේ. ඒ කියන්නේ ස්වාමි භාර්යාවන් අතර ප්‍රශ්න තියෙනවා, මව්පියන් දූ දරුවන් අතර ප්‍රශ්න තියෙනවා, සහෝදර සහෝදරියන් අතර ප්‍රශ්න තියෙනවා. ආයතන ගත්තහමත් එහෙමයි. ඒ ආයතන වල විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ඒකට හේතුව මෙන්න මේ පිළිවෙත ඕනෝන්ගේ ජීවිත තුළ නැතිවීමයි. මොකද්ද මේ පිළිවෙත කියලා අපි බලමු. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි මම හැම වෙලෙම හිතන්නේ මෙන්න මේ විදිහටයි. මට හරි ලාභයක් සිද්ධ වුණේ, මට මනා ලැබීමක්. මේ නන්දි ස්වාමීන් වහන්සේ, කිම්බිල ස්වාමීන් වහන්සේත් වගේ සත්පුරුෂ ස්වාමීන් වහන්සේලා, ශ්‍රද්ධාමචාරීන් වහන්සේලා දෙනමක් සමග වාසය කරක් ලැබීම මට ලැබිච්ච ලාභයක්, ජීවිතේ සතුටු වෙහි කාරණයක්. ඒ නිසා මම මේ අනිත් ස්වාමීන් වහන්සේලා දෙනම කෙරෙහි ඉන්න තැන වගේම නැති තැනදී මෛත්‍රී කාය කර්මයෙන් යුක්තව කටයුතු කරනවා. ඉන්න තැන වගේම නැති තැනදී මෛත්‍රී වාක් කර්මයෙන් යුක්තව කටයුතු කරනවා. ඉන්න තැන වගේම නැති තැනදී මෛත්‍රී මනෝ කර්මයෙන් යුක්තව කටයුතු කරනවා. අන්න බලන්න මේක හොඳ ප්‍රකාශයක්, වටිනා ප්‍රකාශයක්. ඉන්න තැන වගේම නැති තැනදී මෛත්‍රී කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම පවත්වනවා. අන්න ඒ නිසා තමයි සමගිය රැකෙන්නේ. ඒ අද කාලේ බොහෝ වෙලාවට සමගිය රැකෙන්නේ නැත්නම් මොකද? ඉන්නකොට නම් හොඳට hina වෙලා කතා කරනවා. නැති තැන අන්න පැත්ත බලාතේ මේ නොයන විදිහට දොස් පරස් කියනවා නේද? ඉන්න තැන එක විදිහක්, නැති තැන තව විදිහක්. කියන්න එතකොට තමයි සමගියක් නොබවදෙන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා තුන්නම වුණුන් බොහෝ සමගි සම්පන්න වාසය කළේ ඉන්න තැන වගේම නැති තැන දීප් මෛත්‍රී වාක් කාය වාක් මනෝ කර්මයන්ගෙන් යුක්ත වෙන නිසා. තේහෙන සමගියක් පවත්වනවා නම් මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕන. ඇත්තෙන් තවදුරටත් සඳහන් කරනවා, මම මට ඕන විදිහට වැඩ කරන්නේ නැතුව මේ අනිත් සද්ධාමචාරීන් වහන්සේලා දෙනමට ඕන විදිහටයි හැම වෙලේම වැඩ කරන්න බලන්නේ. ඒ අයට ඕන විදිහට, ඒ අයගේ අදහසට අනුව පවතින්න අපි උත්සාහ කරා. මම උත්සාහ කරන්නේ අපි කයින් තුන් දෙනෙක් වුණාට හිතින් එක්කෙනෙක් කියලා සඳහන් කළා. අන්න බලන්න. දැන් බලන්න අපට යම් තැනක සමගියක් පවත්වන්න බැරි. මොකද අපිට ඕනේ අනික් ඔක්කොම අපේ අදහසට නම්ම ගන්නනේ. අපට ඕනේ අනික් ඔක්කොම අපි කියන විදිහට අපේ වචනයට අපට හුඟකම් දෙමින් කටයුතු කරනවා දකින්න. ඉතින් ඒ අයගේ වචනයක් අහන්න බොහෝලාට සෝදානමක් නැති වුණොත් අන්න සමගිය පවත්වන්න බැරි වෙනවා. ඒක නිසා සමගියක් පවත්වනවා නම් ඕනෝන්ගේ අදහස් තේරුම් අරගෙන ඉතින් ඒ අයගේ වචනයට අත්දරු කරන්නට ඕනේ, ඒ අය කියන අදහසත් තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට ඕනෝන් කෙරෙහි අර අවංක හිතයිසී බවක්, අවංක මෛත්‍රියක් තියෙනවා නම් අන්න එතන සමගිය පැවැත්විය හැකියි. ඉතින් නන්දි ස්වාමීන් වහන්සේ, කිම්බිලි ස්වාමීන් වහන්සේ සඳහන් කළා අපිත් ඒ විදිහටමයි හිතන්නේ කියලා. ඉතින් භාගතුන් වහන්සේ අයගේ සමගියෙන් බොහෝම සන්තෝෂ කෙනෙක්. භාගතුන් වහන්සේෙන් සතුටු වෙලා තවදුරටත් ඇහුවා, විමසා වදාලා සාදුකාර දින සාදු සාදු අනුරුද්ධ කච්චි ගෝපන අනුරුද්ධ අපමත්තා තාපිනෝ පහිතත්ත විහෙරත සාදු සාදු අනුරුද්ධේ. ඉතින් ඔබලා කෙසේද අප්‍රමාදීව කෙලස්තාවන වීරින් වාසය කරනවාද කියලා. හොඳ, දැන් සමගිව ඉන්නවා නම් ඊළඟට කළ යුතුව තියෙන දේ නම් අප්‍රමාදීව කෙලස්තාවන වීරින් වාසය කිරීමයි. කොහොමද ඔබලා එහෙම කෙලස්තාවන වීරින් වාසය කරන්නේ කියලා තවදුරටත් ප්‍රශ්න කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන්, අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කළා, ස්වාමීනි අපි අප්‍රමාදීව කටයුතු කරනවා. ඉතින් කොහොමද කියලා හෙවහම අපි මෙන්න මේ විදිහට තමයි අපි කටයුතු කරගෙන යන්නේ කියලා මේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා. ස්වාමීනි අපේ කතිකාවක් තියෙනවා, අපි මේ කතිකාවට අනුව තමයි වැඩ කරන්නේ. යම්කිසි කෙනෙක් කල් ඇතුවම පිණ්ඩපාතයේ පිටත් වෙලා ගිහිල්ලා පෙරලා වඩිනවාද? ඉස්සල්ලාම වැඩම කරන ස්වාමීන් වහන්සේ අනිත් භික්ෂුන් වහන්සේලාටත් එක්ක ආසන පනවලා බොන පැන් පරිභෝජනීය පැන් තියලා ඉඳුල් භාජන හිම තියලා දානේ වළඳන්න ඔක්කොම කටයුතු සූදානම් කරන්නට ඕන. අන්තිමටම පිණ්ඩපාත කරගෙන වඩින ස්වාමීන් වහන්සේ දානේ වළඳන ඉවර වෙලා අර ආසන අකුලා තියලා එතන අතුපතු ගාලා ඒ වගේම පිරිසිදු කරලා ඉවර වෙලා වතුර භාජන හිස් වෙලා තියෙනවා නම් මේ ඒ වපරවා තියන්න ඕනේ. ඉතින් Tamanට තනිව ඒ වතුර භාජන උස්සන්න බැරි නම් අතින් සංඥා කරලා අනිත් කෙනාට කතා කරන්න ඕනේ. අපි ඒ සඳහාව ඕනෝට කතා කරන්නේ වචනෙන් කතා කරන්නේ කියලා. ඒ කියන්නේ වතුර භාජන උස්සන්නවත් නිකරුණේ කතා කරන්න නැහැ කියලා. හස්ත සංඥාවෙන් තමයි අපි ඒක හඟවන්නේ. ඒ විදිහට කටයුතු කරගෙන අපි දවස් 5කට සැරයක් මුළු රැයම වෙන කම්ම ධර්ම සාකච්ඡා කරමින් කල්ගත කරනවා. මෙන්න මේ විදිහට තමයි අප්‍රමාදීව අපි කටයුතු කරන්න කියලා. බලන්න ඒකත් හරි වටිනා දිනචරියාවක්. මේ ස්වාමින් වහන්සේලා දවස පුරාම හොඳ සිහිනුවණින් යුක්තව සතර සතිපට්ඨාන ආදී සමථ විදර්ශනා භාවනාවන් යෙදී වාසය කරනවා. නිකරුණේ කතා කරගෙන ඉන්නේ. දැන් මේ පින්වතුන්ලා එහෙමනම් තේ කෝපිය අතර ගත්ත හැටිම බලන්න කවුරු හරි ළඟ ඉන්නේ කවුද? එයාගේ මොකක් හරි විස්තරයක් අහගන්නනේ අන්න ඒ වගේ. ඉතින් බලන්න පොඩ්ඩක් ඉවේකයේ දීප හැටි කොච්චර සද්දද කියලානේ. බලන්න මේ ස්වාමීන් වහන්සේලා වැඩක් කියදුනත් අතින් සංඥා කරලා අනිත් කෙනාව ළඟට ගෙන්න ගන්න පුළුවන් නම් එහෙම තමයි කරන්නේ. ඒ වෙනුවෙන් කතා කරන්නේ. කතා කරන්නේ ධර්ම සාකච්ඡාවක් වශයෙන් දවස් 5කට සැරයක් රැලි වෙන කම්ම මේ ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡා කියදෙනවා. කියන්න එතකොට තමයි මේ සිහිනුවන හොඳට දියුණු කරගන්න පුළුවන් කම ලැබෙන්නේ. කරන භාවනාවක් වුණත් සමෘද්ධ වෙන්නේ අනවශ්‍ය කතා බහට යෙදෙන්නේ නැතුව ඒ කාලය තුලත් හොඳ සිහිනුවනේ වාසය කරනවා නම් මොකද ඒකට හේතුව මේ අනවශ්‍ය කතාව කියලා කියන්නේ හිත විසිරෙන දෙයක්නේ. අනවශ්‍ය කතා නිසා විතර්ක බහුල වෙනවා. විතර්ක බහුල වෙච්චාම හිත විසිරී යනවා. හිත එකඟ කරන්න හදන එක ආයි වැළකී යනවා. නැත්නම් ඒක උත්සාහ ගන්න උත්සාහය ව්‍යර්ථ වෙනවා අනවශ්‍ය කතාව නිසා. භාග්‍යතුන් වහන්සේ ඒනොත් සතුට වෙලා සාධකාර දීලා තවත් ප්‍රශ්නයක් විමසා වදාලා අනුරුද්ධයෙන් ඉතින් ওই විදිහට අප්‍රමාදී වාසය කරන ඔබලා දිනු කරගත්තාව මොනවාරි විශේෂ උත්තරී මනුෂ්‍ය ධර්මාදියක් තියෙනවද කියලා. ඒ ගමන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා, ස්වාමීනි අපි අප්‍රමාදීව කෙලස්තර වීර්යයෙන් වාසය කරනකොට අපට මේ පරිකර්ම ආලෝකය ඒ තුලින් දිවසින් රූප දැකීමත් අපට අත්දකින්න ලැබෙනවා. හැබැයි ඒ පරිකර්ම ආලෝකය වැඩි වෙලා පවතින්නේ නැහැ. අතුරුදහන් වෙලා යනවා. අර දිවසින් දකින රූපත් අතුරුදහන් වෙලා යනවා. ඉතින් අපිට මේකට හේතුව වැටහෙන්නේ නැහැ කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. මොකද මේ පරිකර්ම ආලෝකය හා දිවසින් රූප දැකීම කියලා කියන්නේ? මේ ස්වාමීන් වහන්සේලා ප්‍රමාදීව බණ භාවනා කරන උතුමෝනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලාට තිබුණා රූපාවචර ධ්‍යාන. ඒ ධ්‍යාන ඇති කරගෙන චතුර්ථ ධ්‍යානෙ පාදක කරගෙන ඒකෙන් අර අභිඥා පාදක චතුර්ථ ධ්‍යානෙින් නැගී හිටලා මේ චතුර්ථ ධ්‍යානෙ ප්‍රචාරයේ හිට මේ ස්වාමීන් වහන්සේලාට යම් යම් අවස්ථාවලදී දිවසින් රූප දැකීම පිළිබඳ අත්දැකීමක් තිබුණා. හැබැයි අර පරිකර්ම ආලෝකය වැඩි වෙලාව නොපැවති පිරිහී යනවා. ඒ නිසාම රූප දර්ශනයක් දිවසින් රූප දර්ශනයක් නැති වෙලා යනවා. මොකද්ද මේකට හේතුව කියලා හොයාගන්න බැරුවයි හිටියේ. භාගතුන් වහන්සේ සම්බන්ධයෙන් වදාලා තංකෝපනව අනුරුද්ධා නිමිත්තං පටිවිජිතබ්බං අහංපි සුදාන අනුරුද්ධාතුම්බේ සම්බෝධා අනපි සම්බුද්ධෝ බෝධිසත්වෝ සමානෝ ඕපාසංචේව සංජානාමි දසනංච රූපා. තථාගතයන් වහන්සේ වදාළා අනුරුද්ධේනි ඒකට කාරණේ වටහා ගන්නට ඕන. තථාගතයන් වහන්සේට සම්බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ල පෙර බෝධිසත්ව කාලයේදී ඔය අත්දැකීම ඔය ආකාරයෙන්ම ලැබුණා. තථාගතයන් වහන්සේටත් ඔය චතුර්ථ ධ්‍යානයෙන් නැගී හිටලා ඒ චතුර්ථ ධ්‍යාන උපචාරයෙන් පරිකර්ම ආලෝකය දකිමින් ඊළඟට දිවසින් රූප දැකීම කියන මේ අත්දැකීම ලැබුණා. නමුත් තථාගතයන් වහන්සේටත් බෝධිසත්ව කාලයේදී වැඩි වෙලා අර පරිකර්ම ආලෝකය පවත්වා ගන්න නොලැබී ඒ ආලෝකය අතුරුදහන් වෙලා දිවසින් රූප දැකීමක් නැති වෙලා ගියා. තථාගතයන් වහන්සේ ඒ බෝධිසත්ව අවස්ථාවේදී බෝධිසත්ව කාලයේදී මේකට හේතුව පිළිබඳ විමසා ගවේෂණය කළගෙන තමන්ම තමන් තුළින් විමසා බැලුවා මොකද්ද මේකට හේතුව. ඇයි මේ පරිකර්ම ආලෝකය නැති වෙලා යන්නේ ඉක්මනින්? ඊළඟට මේ අර දිවසින් රූප දැකීම මොකද ඉක්මනින්ම නැති වෙලා යන්නේ කියලා. එහෙම විමසනකොට තථාගතයන් වහන්සේට වැටහුණා මේකට හේතුව විචිකිච්ඡාවයි. මේ විචිකිච්ඡාව නිසාම තමයි තථාගතයන් වහන්සේ තුළ බෝසතාණන් වහන්සේ තුළ ඇතිවෙච්ච මේ පරිකර්ම ආලෝකය හා දිවසින් රූප දැකීම නැති වෙලා ගියේ කියලා. පැහැදිලිද? දැන් මේ කියන්නේ බොහොම ඉහළ අවධියක්. ඒ කියන්නේ දැන් ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ ධ්‍යාන සමාපත්තිය ඇති කරගෙන ශ්‍රී මහා බෝසතාණන් වහන්සේට චතුරාර්ය ධ්‍යානයේ පාදක කරගෙන චතුරාර්ය ධ්‍යාන උපචාරයේ හිට පරිකර්ම ආලෝකය අනුව දිවසින් රූප දකින අවස්ථාවේදී වෙච්ච අත්දැකීමක්. බෝසතාණන් වහන්සේගේත් පරිකර්ම ආලෝකය අතුරුදහන් වෙලා ගිහිල්ලා අර දිවසින් රූප දැකීම නැති වුණා. මොකද්ද මේකට හේතුව කියලා බෝසතාණන් වහන්සේ විමසා බලනකොට බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා විචිකිච්ඡාව නිසා තමයි මේ පිරිහීම සිද්ධ වුණේ කියලා. ඒ කිව්වේ දැන් මේ අලුත් අත්දැකීම මොකද්ද, මේ පේන රූප මොකද්ද, මේ රූප දර්ශනය කියලා ඒ පිළිබඳව සැකයක් ඇති වෙච්ච නිසා තමයි බෝසතාණන් වහන්සේ තුල මේ විදිහේ පිරිහීමක් ඇති වුණේ. අපි හිතමු දැන් මේ පින්වතුන්ලා භාවනා කරගෙන යනකොට යම්කිසි ආලෝකයක් පෙනී ගිහිල්ලා විවිධාකාරයේ රූප පේන්න ගියොත් එහෙම මේ පින්වතුන්ලා කල්පනා කරනවානේ, මොනවද මේ පේන රූප? මේවා සැබෑ දේවල්ද නැත්නම් හිතේ මැවිච්ච රූපද? මොනවද මට මේ භාවනාව තුළින් පේන්නේ කියලා තේරුණා. අන්න ඒ වගේ අත්දැකීම. මේක මේ සාමාන්‍ය අවස්ථාවක් නෙවෙයි, නමුත් මේ අභිඥා තත්වයට සමීප අත්දැකීමක්. බෝසතාණන් වහන්සේ මේ අත්දැකීම පළමුවෙන් ඇති වෙනකොට කල්පනා කළා මොනවද මේ පේන රූප දර්ශන කියලා. ඒ විචිකිච්ඡාව නිසා මොකද වුනේ, අර පරිකර්මාලෝකයක් අතුරුදහන් වෙලා ගිහිල්ලා දිවසින් පෙනිච්ච රූපත් නැති වෙලා ගියා. ඉතින් බෝසතාණන් වහන්සේ තේරුම් ගත්ත මේක උනේ මේ පිරිහීම සිද්ධ වුනේ අනිකක් නිසා නෙවෙයි, සැකයේ නිසායි, විචිකිච්ඡාව නිසායි. ඒ හින්දා මම නැවත මේ විචිකිච්ඡාවට ඇති වෙන්න දෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගත්තා. කියන්නේ ඒකෙන් අපට වටිනා කාරණයක් ඉගෙන ගන්න පුළුවන් අපේ භවනා පිළිවෙත් ආදී සම්බන්ධයෙන්ොත්. දැන් මේ පින්වතුන්ලාටත් සමහර අවස්ථාවලදී අත්දකින්න ලැබී ඇති, තමන් සුළුසුළුවෙන් හරි කර කියා ගන්නා යම් කිසි භවනාවක් වේ නම් ඇතැම් අවස්ථාවලදී ඩිංගක් හරි හිතේ සංසිඳීමක් තැන්පත් බවක් මූලික අවදීන්ගෙන් හෝ චිත්ත සමාධියක් ඇති වෙලා තිබුණා නම් ඇතැම් අවස්ථාවල ඒවා පිරිහිච්ච අවස්ථා ගැන අනේ එතකොට තමයි විමසා බලන්නට ඕන මොන හේතුවක් නිසාද මගේ මේ භවනා කටයුතු අඩාලව ගියේ. මූලික වශයෙන් හෝ යම් කිසි චිත්ත සමාධියක් දියුණු වෙලා තිබිලා ඒක නැති වෙලා ගියා නම් මොන හේතුවක් නිසාද මගේ චිත්ත සමාධිය පිරිහි ගියේ? නැත්නම් විදර්ශනා භවනාවකදී හිටියා නම් ඒක දැන් ඒ ආකාරයෙන් කෙරෙන්නේ නැත්තම් මොන හේතුවක් නිසාද මගේ හිත මේ විදර්ශනාවෙහි පිහිටුවා ගන්න බැරි කියලා නුවණින් විමසන්නට ඕන. නුවණින් විමසලා හරියටම හේතුව හොයා ගන්නට ඕන. මෙන්න මේ හේතුව තමයි මගේ මේ භවනා කටයුතු අඩාල වෙන්න බලපෑවේ, මගේ භවනා කටයුතු ඇනහිටෙන්න නැත්තම් පිරෙහෙන්න හේතු වෙන්නේ මෙන්න මේ කාරණේයි කියලා හරියටම හේතුව සොයා ගන්න ඕන. හේතුව සොයාගෙන නැවත ඒ හේතුව මතුවෙන්න නොදී තමයි ඒ හේතුව දුර වෙන ආකාරයට කටයුතු කරන්නට ඕන. ඉතින් දැන් ওই විදිහට බෝසතාණන් වහන්සේට පුළුවන් වුණා නැවත විචිකිච්ඡාව ඇති නොවන ආකාරයට අප්‍රමාදීව කෙලස්තාවන වීර්යයෙන් කටයුතු කරගෙන යන්න, භවනා කරගෙන යන්න. එතකොට නැවතත් අර පරිකර්ම ආලෝකය ඇති වෙලා දිවසින් රූප දැකීම සිද්ධ වුණා. ඒ වුණත් වැඩි වෙලාවකට නෙමෙයි. නොබෝ වේලාවකින් ආයෙත් අර පරිකර්ම ආලෝකය අතුරුදහන් වෙලා දිවසින් රූප දැකීමත් නැති වෙලා ගියා. බෝසතාණන් වහන්සේගේ සිරිතක් තියෙනවා, තමන් වහන්සේ යම් අදිෂ්ඨානයකින් කටයුත්තක් පටන් ගත්තා නම් තමන් වහන්සේගේ ඒ අරමුණ ඉෂ්ට වෙනකන් උත්සාහේ අත්හරින්නේ නැහැ. ඉතින් එහෙම වුණා නම් එහෙම කියන්නේ භාගතුන් වහන්සේ සුළු බාධාවකින් බෝසත් කාලයේදී උත්සාහය අතහැරියා නම් එහෙම සම්බුද්ධ රාජ්‍යයටපත් වෙන්න ලැබෙන්නේ නැහැ නේද? මේ පින්වතුන් දන්නවා සාරා සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ නියත විවරණ ලැබූ තැන් පටන් ඊටත් එහා විෂයා සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ මොනතරම් බාධක මැද්දේද බෝධි සම්භාර ධර්ම පුරාගෙන පැමිණි නේද? ඒ නිසා භාගතුන් වහන්සේ සුළු කර්මකින් අදහෙදෙන්නේ නැහැ. දැන් ඔන සමහර පින්වතුන් ඉන්නවානේ යම් කිසි උමනාවක් නිසා යම් අවස්ථාවකදී ශ්‍රද්ධාවෙන් යුක්තව බණ භාවනා කටයුතු පටන් ගන්නවා. නමුත් සුළුසුළු බාධා පැමිණිච්චාම මේ උත්සාහය අතහැරලා දානවා. ඉතින් අපිට මේක කරන්න බෑ. නැත්නම් මොකක් හරි හේතුවක් සාධකයක් මත අර භාවනා කටයුතු අතහැරලා දානවා. නමුත් දැන් බෝසතාණන් වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට සිද්ධ වෙනකම්ම මුදුන් පැමිණෙනකම්ම ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ උත්සාහය අතහැරියේ නැති. ඒක නිසා විචිකිච්ඡාව නිසා භාවනාව පිළිහෙච්චාම කල්පනා කළා නැවත මේ තත්ත්වය ඇති වෙන්න නොදී මම උත්සාහ කරනවා කියලා අදිෂ්ඨානයෙන් භාවනා කරගෙන යනකොට ආයිතර පරිකර්මාලෝකයක් ඇති වෙලා දිවසින් රූප දැකීමත් අත්දකින්න ලැබුණා. අනතුරුව නැවතත් ඒක පිරිහිලා ගියා. දෙවෙනි සැරේට බැලුවා මොකද්ද හේතුව, මොකද්ද කාරණේ මේ පරිකර්මාලෝකයක් නැති වෙලා ගිහින් දිවසින් රූප දැකීමත් අතුරුදහන් වෙන්නට කියලා. අනේ එතනදී වටහා ගත්තා දෙවෙනි හේතුව කුමක්ද? අමනසිකාරයයි. අමනසිකාරය නිසා තමයි මේ වෙලාවේදී මේ අවස්ථාවේදී තමන් වහන්සේගේ සමාධිය පිරිහි ගියේ. දිවසින් රූප දැකීමක් නැති වෙලා ගියේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී නැවතත් උත්සාහවන්ත වෙන්නට ඕන, අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕන මේ අමනසිකාරය නැවත ඇති නොවීම සඳහා කියලා. ඉතින් මෙතන අමනසිකාරය කියලා කිව්වේ දැන් අර කලින් වතාවේදී ශ්‍රී මහා බෝසතාණන් වහන්සේට දිවසින් රූප දකින්නකොට මොනවද මේ රූප, මොනවද මේ පේන්නේ කියලා සැකේ ඇති වෙච්ච හින්දානේ භාවනාව පිරිහුනේ. ඒක නිසා දෙවෙනි වතාවේදී බෝසතාණන් වහන්සේ මොකද කළේ? දිවසින් රූප පේනකොට ඒවා ගණන් ගත්තේ නැහැ. ඒවා සලකන්න ගියේ නැහැ. ඒවා මොනවද කියලා මෙනෙහි කළේ නැහැ. ඊට පස්සේ මොකද වුනේ? ඒක උපක්ලේශයක් වුණා. මෙනෙහි නොකළ නිසාම දෙවෙනි සැරේ නැවතත් භාවනා කටයුතු පිරිහී ගියා. ඒකම බෝසතාණන් වහන්සේ නැවතත් අදිෂ්ඨාන කළා, එහෙමනම් මම විචිකිච්ඡාව ඇති වෙන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම අමනසිකාරය ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒ දෙකම ඇති වෙන්න නොදී මම නැවතත් උත්සාහවන්ත වෙනවා කියලා ආයෙත් භවනා කරගෙන යනවා. ඉතින් තුන්වෙනි සැරේටත් බෝසතාණන් වහන්සේ නැවතත් අර පරිකර්මාලෝකයේ තුලින් දිවසින් රූප දැකීමට සමර්ථ වුණා. ඒ වෙලාවේදී ටික වෙලාවක් එහෙම දිවසින් රූප දකිනකොට නැවතත් ඒ රූප දැర్శණය අතුරුදහන් වෙලා ගියා. ඒකම බෝසතාණන් වහන්සේ කල්පනා කළා මොකද්ද මේවර හේතුව? ඉතින් මෙවර හේතුව මොකද්ද කියලා නුවණින් දකිනකොට බෝසතාණන් වහන්සේ අවබෝධ කරගත්තා තීන මිද්දේ තමයි හේතුව. ඒ හේතුව ගැන නම් මේ පින්වතුන්ලාට හොඳට අත්දැකීම තියෙනවා නේ. දවසක් මට මතකයි අපි භවන මධ්‍යස්ථානයේ භවනා වැඩසටහනක් වෙලාවේදී නැත්නම් සිල් දවසේ නැත්නම් කොහේ දවසේ සිල් පිරිස භවනා කරන වෙලාවක මේ භවනා කරන්න පිරිස වාඩි වෙලා විනාඩි 5ක් විතර යනකොට මට හවුන කවුරු හරි හොඳටම ගොරෝනු. ගොරෝද්‍යදී හොඳට ගොරෝනා. ඉතින් ඒ වගේ මේ තීන මිද්දයක් එක හේතුවක් මොකද්ද? භාවනා පිරිහෙන. ඉතින් සමහර කෙනෙක් නම් විදුලි පංකාවක් දාලා ෆෑන් එකක් යට හොඳට ඉඳගෙන විනාඩි 15ක් 20ක් නිදාගෙන හිතනවා මම නම් හොඳ සමාධියක් අද අත්දැක්කා නේද? කිසිම දෙයක් දන්නේම නැහැ. විනාඩි 15ක් 20ක් යනකම් කිසිම දෙයක් දන්නේ නැහැ. හොඳ සමාධියක් අත්දැක්ක කියන බලනකොට මොකද්ද? අන්න ඒ වගේ බෝසතාණන් වහන්සේටත් තුන්වෙනි වතාවේදී තමන් වහන්සේගේ මේ පරිකර්ම ආලෝකය දිවසින් රූප දැකීමත් පිරිහියන්න හේතු වෙලා තිබුණේ තීන මිද්දයයි. බෝසතාණන් වහන්සේ ඒ හේතුවත් හඳුනාගෙන ඒ හේතුව නැවත ඇති වෙන්නට නොදී කටයුතු කළා. බෝසතාණන් වහන්සේ අදිෂ්ඨාන කළා එහෙනම් මම නැවත විචිකිච්ඡාවට ඇති වෙන්න දෙන්නෙත් නැහැ, අමනසිකාරයට ඇති වෙන්න දෙන්නෙත් නැහැ, අන්න තීන මිද්දයට ඇති වෙන්න දෙන්නෙත් නැහැ. ඒක නිසා අන්න ඒ වගේ දැන් මේ පින්වතුන්ලාත් ඒ විදිහේ අදිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕන. යම් කිසි විදිහකින් තීන මිද්දේ නිසා තමන්ගේ බණ භාවනා කටයුතු පිරිහි ගියොත් අඩාල වුණොත් තමන් අදිෂ්ඨාන කර ගන්නට ඕන මම නැවත මේ තීන මිද්දේට එන්න ඉඩ දෙන්නේ. කොහොම හරි මේ තීන මිද්දේ මම මර්ධනය කර ගන්නවා, දුරු කර ගන්නවා කියලා අදිෂ්ඨානයෙන් කටයුතු කරන්නට ඕන. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ නැවතත් තමන් වහන්සේගේ භාවනා කටයුතු පෙර පරිදිම සමෘද්ධ කර ගන්නට කියන්නේ මේ ඒ தත්ත්වයට දිනු කර ගන්නට සමර්ථ වුණා. සමත් වුණත් නොබෝ වේලාවකින් බෝසතාණන් වහන්සේගේ අර පරිකර්ම ආලෝකය රූප දර්ශනය අතුරුදහන් වෙලා ගියා. දැන් හතරවෙනි සැරේට ඒ බෝසතාණන් වහන්සේ අධෛර්යවත් වුණේ නැහැ. බෝසතාණන් වහන්සේ නැවතත් නොනින් විමසා බැලුවා මොකද්ද මේ සැරේ හේතුව? මේ සැරේ කාරණේ මොකක්ද කියලා නොනින් විමසා බලනකොට දැක්කා තමන් වහන්සේ තුල ඇතිවෙච්ච තැති ගැනීමයි මේ සමාධියෙන් හිත චුත වෙන්න හේතුව, බැහැර වෙන්න හේතුව කියලා. මොකද මේ බෝසතාණන් වහන්සේ තුළ තැති ගැනීමක් ඇති වුණේ? එතින් බෝසතාණන් වහන්සේ අර පරිකාරම ආලෝකයේ විහිදුවලා දිවසින් රූප දකිනකොට බෝසතාණන් වහන්සේට යම් යම් යක්ෂයන් ඒ වගේම අජගර ප්‍රේතයන් වාගේ බොහොම භයානක රූප දකින්න ලැබුණා. නේද? දැන් බලන්න මේ පින්වතුන්ලාට භවනා කරගෙන යනකොට ආලෝකයක් පෙනිලා ඒක මැද්දෙන් යකෙක් වෙනුනොත් එහෙම මොකද වෙන්නේ? ඈ සමහරවිට නූල් දානන්නත් වෙනුනේ. නූල් බඳින්නත් වෙන, තොවිලෙකුත් කරන්න වෙන්නත් බැරිනේ. ඒ වගේ ඒවා. නේද? තමිලට එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම වෙතත් එහෙම නොකලත් ඇති ගැනීමක් ඇති වෙන මොකද්ද මේ දැක්ක යක්ෂ රූපේ නැත්තම් මොකද්ද මේ භයානක රූපයක් මට පෙනෙන්නේ කියේ කියනවා. ඉතින් ඒ වගේ බෝසතාණන් වහන්සේ තුලත් ඇති ගැනීමක් ඇති වුණා අර දිවසින් දැක්ක මේ රාක්ෂ යක්ෂ රූප අජගර ප්‍රේත ආදීන්ගේ රූප දැකීමේ බෝසතාණන් වහන්සේ අදිෂ්ඨාන කරගත්තා. නැවත එහෙමනම් මම මේ තැති ගැනීමට හිතට එන්න දෙන්නේ නැහැ, තැති ගැනීමත් නැති කර ගන්නවා කියලා අදිෂ්ඨානෙන් දැන් ඔන්න පක්ලේශ කීයක් සංසිඳුව ගත්තද? විචිකිච්ඡාව, අමනසිකාරය, තීන මිද්දේ, තැති ගැනීම. ඔය විදිහට නැවතත් භාවනා කටයුතු ප්‍රපෘතිමත් කරගෙන භාවනා කරගෙන යනකොට බෝසතාණන් වහන්සේට පරිකර්ම ආලෝකයේ තුලින් අර දිවසින් රූප දකින්න නැවතත් පුළුවන්කම ඇති වුණා. හැබැයි වැඩි වෙලාවක් යන ඉස්සෙල්ලා ඒ රූප දර්ශනත් අතුරුදහන් වෙලා ගියා. ඒ වතාවෙදී බෝසතාණන් වහන්සේ කල්පනා කළා මොකද්ද මෙවර හේතුව? මෙවර භාවනා කටයුතු පිරිහීයන්ද සමාධිය පිරිහෙන්න හේතුව මොකක්ද කියලා. බෝසතාණන් වහන්සේ අවබෝධ කරගත්තා මේ සැරේ හේතුව හිතේ ඇතිවෙච්ච ඉල්පීමයි, බලවත් ප්‍රීතියයි. දැන් බලන්න මේ පින්වතුන්ලාටත් භවනා කරගෙන යනකොට පෙර නොවූ සමාධියක් චිත්ත ඒකාග්‍රතාවක් ඇති වෙලා බලවත් සමාධි නිමිත්තක් එහෙම ඇති වුණොත් එහෙම මොකද වෙන්නේ? බලවත් සතුටක් ඇති වෙනවනේ, බලවත් ප්‍රීතියක් ඇති වෙනවනේ. කියන්නේ ඒකමත් සමහරවිට පක්ලේශයක් වෙන්න පුළුවන්. තමන්ගේ භවනා කටයුතු පිරිහීම සඳහා. ඒකම සිද්ධ වුණා බෝසතාණන් වහන්සේට. බෝසතාණන් වහන්සේ සඳහන් කරනවා, කියන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ බෝධිසත්ව අවදීයේදී හරියට නිදානයක් හොයාගෙන යන කෙනෙකුට නිදාන පහක් එකවර හම්බුනොත් මොකද වෙන්නේ? අපි හිතමු මිනිසෙක් එක නිදානයක් හොයාගෙන යනකොට ගැලේ ගිහිල්ලා ඊළඟට ඒ වැඩ කරන්නවත් පිළිවෙත් කරලා ගලක් අස්සේ තියෙන එක නිදානයක් හොයාගෙන යනකොට ඒක අස්සේ තිබුණ නිදාන පහක් හම්බ වෙනවා. ඒ මිනිසයා කොච්චර සන්තෝෂයටපත් වෙනවද? අන්න ඒ වගේ බෝසතාණන් වහන්සේට හිතේ බලවත් ඉල්පීමක් ඇති වුණා. මොකද ඒකට හේතුව මේ දකින්න ලැබෙන මේ රූප දර්ශන සාමාන්‍යව නෙමෙයිනේ, විශේෂ දේවල් මේ දිවසින් රූප දකින්න ලැබෙනවානේ. දැන් බලන්න මේ පින්වතුන්ලාටත් අහම්බෙන් හරි දිබ්බ චක්කු ඥානයක් ලැබුණොත් එහෙම කොච්චර සන්තෝෂ වෙනවදනේ? ආන්නේ වගේ. ඉතින් බෝසතාණන් වහන්සේටත් මේ තමන් වහන්සේට දිවසින් රූප දකීමේ හැකියාව දිනු වීම ගැන ඒ වෙලාවේ බලවත් ඉල්පීමක් ඇති වුණා. ඒ ඉල්පීම නිසාම සමාධියේ හිත බැහැර වුණා. එතකොට ඔන්න බලන්න දැන් යෝගාවචරයේ බණ භාවනා කරගෙන යනකොට මෙන්න මේ කියන උපක්ලේශ නිසා හිතේ වැඩෙන සමාධිය පිරිහී යන්න පුළුවන්. ඒක. එතකොට දැන් මේවා මේ දැන් සමහර ධර්ම ඒවා කෙලෙස්ම නෙමෙයි. නමුත් ඒ තත්ත්ව උපක්ලේශ හැටියට හඳුන්වනවා. එතකොට දැන් ප්‍රීතිය කියන එක ධ්‍යාන සත්‍යයන් හේදීත් ඇති වෙනවා නිරාමිෂ ප්‍රීතිය. ඒ වුණාට නැහැ ඒවා ඉතින් ඒක වරදවා ගත්තොත් උපක්ලේශයක් වෙනවා. ඒකයි. ඉතින් ඒකෙදි ඉතින් ප්‍රීතිය ගැන මුලාවටපත් නොමේ තේරුම් ගන්න ඕන මේ ප්‍රීතියත් සංකත ධර්මයක් නේ. මේ ප්‍රීතියත් මමායනය කරන්න හොඳ දෙයක් නෙමෙයිනේ. සමාධිය තුළින් නිරාමිෂ ප්‍රීතිය දියුණු වෙනකොට ඒ ප්‍රීතියත් විනාශ වෙන සුළු සංකත වූ අනිත්‍ය වූ තමන්ගේ නවන ධර්මතාවක් හැටියට යෝගාවචරය තේරුම් ගන්නට ඕන. ඒ ප්‍රීතිය අල්ලාගෙන ඒ ප්‍රීතිය මමායනය කරන්න ගියොත් මොකද වෙන්නේ? අන්න සමාධි අන්න පිරිහි යන්න පුළුවන්. මොකද අර ප්‍රීතිය පක්ලේශයක් වෙලා. යන්න ඒ වගේ තථාගතයන් වහන්සේ සඳහන් කරනවා බෝසත් අවදී තමන් වහන්සේ තුළ ඇතිවෙච්ච ඉල්පීම නිසාම සමාධි පිරිහි ගියයි කියලා. එතන බෝසතාණන් වහන්සේ එතනින් අදහිරි වුණෙත් නැහැ. හේතුව හඳුනාගෙන ඒ හේතුව නැති කරලා නැවතත් භාවනා කටයුතු ප්‍රකෘතිමත් කරගත්ත. දැන් බෝසතාණන් වහන්සේ නැවතත් පුළුවනේ පරිකර්ම ආලෝකයේ තුලින් දිවසින් රූප දකින්නට. හැබැයි වැඩි වෙලාවක් යනට ඉස්සෙල්ලා ඒ රූප දර්ශනත් නැවත අතුරුදහන් වෙලා ගියා, පිළිහි ගියා. බෝසතාණන් වහන්සේ නැවතත් මොලින් විමසා බැලුවා මේ සැරේ හේතුව මොකක්ද? මේ සරේ හේතු මොනවද කියලා බලමුද. බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා කායික වශයෙන් ඇතිවෙච්ච උදාසීන බව තමයි මේ සරේ සමාධිය පිරෙහෙන්න හේතුව කියලා. අතින් ඒ හේතුවත් හඳුනාගෙන නැතුව ඒ නැවතේ හේතුව ඇති නොවෙන්නට කටයුතු කර ගන්නවා කියලා අදිෂ්ඨාන කරලා ඉතින් දැඩි වීර්යයෙන් යුක්තව ආයත් භාවනා කරගෙන යනවා. භාවනා කරගෙන යනකොට බෝසතාණන් වහන්සේට නැවතත් පුළුවන්කම ලැබුණා. අර පෙර පරිද්දෙන්ම පරිකාරම ආලෝකය දිනු කරගෙන දිවසේ රූප දකින්නට. හැබැයි වැඩි වෙලාවක් යන්නේ ඉස්සෙල්ලා ඒ රූප දර්ශනේ නැවත අතුරුදහන් වෙලා ආවා. ඒකම බෝසතාණන් වහන්සේ නැවතත් ඕනින් විමසා බැලුවා මේ සැරේ භාවනා කටයුතු පිරිහී යන්න හේතුව මොකක්ද කියලා. මේ සැරේ භාවනා කටයුතු පිරිහී යන්න හේතුව මොකක්ද කියලා බැලුවාම වැටහුණා දැඩි වීර්යය. ඕනෑමට වඩා වීර්යය කිරීම තමයි මේ සැරේ භාවනා කටයුතු පිරිහී යන්න හේතුව වුනේ කියලා. ඒ ගැන උපමාවක් සඳහන් කරන එක හරියට මෙන්න මේ වගේ. ඒ කොහොමද? දැන් කෙනෙක් කුරුල්ලෙක් අල්ල ගන්නවා නම් ඒ කුරුල්ලව ප්‍රමාණයකට එකයි අල්ල ගන්නනේ. කුරුල්ලව ලිහිල් වැල්ලුවොත් මොකද වෙන්නේ? අන්න හරි. ඌ මොකද කරන්නේ? ඌ අත් දෙක අස්සේ රිංගල පිහමලා යනවා. කුරුල්ලව මිරිකල තද කරලා අල්ලන. එතකොට මොකද වෙන්නේ? අන්න කුරුල්ල මැරෙනවා. අන්න ඒ වගේ තමයි. එතකොට දැන් චිත්ත සමාධියක් දියුණු කරගෙන යනවා නම් ලිහි එහි කියන වීර්ය ලිහිල්ුණොත් එහෙම තීන මිද්දයට වැටලා සමාධිය පිරිහියා. කායික වශයෙන් හෝ මානසික වශයෙන් හෝ අලස බව ඇති වෙලා සමාධිය පිරිහියන්න පුළුවන්. ඕනෑමට වඩා දැඩි වීර්යයක් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ තණ්හාරි ඒ දැඩි වීර්ය නිසා උද්දච්චයටපත් වෙලා හිත විසිරී යන්න පුළුවන්. සෝන මහරහතන් වහන්සේට එහෙම වුණානේ. රහත් වෙන්න ඉස්සෙල්ලා අහලා තියෙනවනේ නේ. සෝන ස්වාමින් වහන්සේ බොහොම සිව්මැලි යටිපතුල් තිබිච්ච සෝන ස්වාමින් වහන්සේ දැඩි වීර්යයෙන් තාම ඉක්මනින් රහත් වෙන්න ඕන මගපල නිවන් සුව ලබා ගන්න ඕන කියලා දිවා රාත්‍රී දෙකේ විහිසබ නොබලා ස්වාමින් වහන්සේ සක්මන් කළා. ඉතින් මේ සෝන ස්වාමින් වහන්සේ බොහොම සිව්මැලි ජීවිතයක් ගත කරපු කෙනෙක්, සිටු පුත්‍රයෙක්නේ. ඒ හින්දා දැඩි වීර්යයකට ශරීරය ඔරොත්තු දුන්නේ නැහැ. ඒ හින්දා මොකද වුනේ? සක්මන් කරපු සක්මන කියන්නේ යටිපතුල් පැලිමල එයින් තෙත් වෙලා සක්මනත් හරියට සතොම් මරපු තැනක් වගේ නැත්තම් හරක් මරපු තැනක් වගේ වුණා. ඉතින් ලේගලද්දිත් මේ ස්වාමින් වහන්සේ සක්මන් කළා. පස්සේ තේරුණා බෑ වැඩක් නැහැ, මේ උත්සාහයෙන් මට කිසි ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. එහෙමනම් මට මේ මහාන කමින් කිසි ඵලයක් ලැබෙන බවක් නැති වෙයිද කියන සංකාවක් හිතේ ඇති වුණා. එහෙමනම් ඊට වඩා හොඳයි මම එහෙමනම් ගිහි ජීවිතේට නැවතපත් වෙලා පින්දහම් කරගෙන ඉන්නවා කියලා ඔහම හිතුවා. බුදුරජාණන් වහන්සේ සෝන ස්වාමින් වහන්සේගේ සිත තමන් වහන්සේගේ සිතින් දැකලා දාරලා එතනට වැඩම කරලා සෝන ස්වාමින් වහන්සේගෙන් ඒ ගැන විමසුවා. සෝන, ඔබ වහන්සේ මේ වගේ සිතුවිල්ලක් මේ වගේ විතර්කයක් පහළ කරගත්ත නිවැරද? එහෙනම් මට මේ වීර්ය කිරීමෙන් නිසිඵල ලැබෙන පාටක් නැහැ, නිසා ගිහි බවටපත් වෙන්න ඕන කියලා ඔහම හිතුවා නේද කියලා ප්‍රශ්න කළා. ඉතින් සෝන ස්වාමින් වහන්සේත් පිළිතුරු දුන්නා, භාගතුන් වහන්සේට එසේ ස්වාමීනි මම එසේ හිතුවයි කියලා. භාගතුන් වහන්සේ සෝන ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්න කළා, සෝන ඔබට ගිහි කාලේ වීණා වාදනය කරන්න පුළුවන්නේ? එතකොට ඒ වීණාවේ තත් ඕනෑමට වඩා බුරුල්ලුනොත් එහෙම හොඳට ස්වර නැගෙනවද කියලා අහනවා. වීණාවක තත් හොඳට තද වෙලා තිබුණ නැත්නම් බුරුල්ලට තිබුණොත් එහෙම මිහිරි නාදයක් නැගෙනවද? නැහැ. ඕනෑමට වඩා තද වෙලා තිබුණොත් එහෙම ඒත් නියම ස්වර නැගෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ ඒක තෝරලා දුන්නා. ඉතින් මේ සෝන ස්වාමින් වහන්සේට තමන් දන්න ශිල්පය ඇසුරෙන් කියා දුන්නාම මේක තේරුණා. භාවනාව සම්බන්ධයෙන්ොත් ලිහිල් වීර්ය හොඳ නැහැ, ඒ වගේම දැඩි වීර්යත් හොඳ නැහැ. ඒ හින්දා අවශ්‍ය අවස්ථාවලදී ඒ අවශ්‍ය පමණට වීර්ය යොදා ගන්න යෝගාවචරය සමර්ථ වෙන්නට ඕන. ඇත්තෙන් අන්න ඒ වගේ බෝසතාණන් වහන්සේට මේ අවස්ථාවේදී මොකද වුනේ? දැඩි වීර්ය නිසා භවනා කටයුතු පිරිහීලා. ඒක නිසා මේ පින්වතුන්ලා තමන්ගේ භවනා කටයුතු අඩාල වෙන පිරිහෙන හැම තැන්වලදීම මේ උපක්ඛිලේශ සූත්‍රෙහි සඳහන් වෙන කරුණු සිහිපත් කරමින් සිහිපත් කරමින් බලන්න. මේ අවස්ථාවේදී මගේ භවනා කටයුතු දියුණු නොවුණා නම්, නොවැඩී ගියා නම්, සාර්ථක ප්‍රතිඵල ලැබුණ නැත්නම් මොකක්ද ඒකට හේතුව කියලා විමසන්න. ඉතින් විමසනකොට අන්න තමන්ටම නුවණ මෙහෙවලා හඳුනා ගන්න පුළුවන් වේවි. මෙන්න මේ කාරණේ නිසා තමයි, මේ උපක්ලේශය නිසා තමයි අද දවසේ මගේ භවනා කටයුතු සාර්ථක නොවුනේ. එමුනම් මම ඊළඟ භවනා වාරයේදී මේ උපක්ලේශයන්ට හිතට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. කොහොම හරි මම ඒ උපක්ලේශයන් මැඩ පවත්වාගෙන වීරිය කරනවා කියන අදහස ඇති කරගන්න පුළුවන්. ඔය විදිහට දැන් මොන දැඩි වීරිය නිසා සමාධිය පිරී ගියන් පස්සේ බෝසතාණන් වහන්සේ නැවතත් ඒ හේතුව දුරු කරලා උත්සාහය ඇති කරගෙන භාවනා කටයුතු ප්‍රකෘති කරගත්ත දවස බෝසතාණන් වහන්සේට නැවතත් පුළුවන්කම ලැබුණා සමාධි ආලෝකයේ තුලින් දිවසින් රූප දකින්නට. ඊට පස්සේ නැවතත් මොකද වුනේ? සමාධිය පිරිහිලා ගිහිල්ලා අර දිවසින් රූප දැකීම නැති වෙලා ගියා. බෝසතාණන් වහන්සේ ගමන කල්පනා කළා, මොකද්ද මේවර හේතුව? ඒවර හේතු වෙලා තිබුණ දැන් කලින් වතාවේදී දැඩි වීරිය නිසානේ භාවනාව පිරිුණේ කියලා බෝසතාණන් වහන්සේ අවශ්‍ය ප්‍රමාණයට වීරිය යොදා තිබුණේ. ඒකෙන් හින්දා මොකදුනේ වීරිය ලිහිල්ලීම හේතුවෙන් තමයි මෙවර සමාධිය පිරිහී ගියේ. ඒ හේතුවත් හඳුනාගෙන නැවත මේ ලිහිල් වීරිය ඇති වෙන්න නොදී කටයුතු කරනවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව බෝසතාණන් වහන්සේ දැන් ඔන්න විචිකිච්ඡාව, අමනසිකාරය, තීන මිද්‍ය, තැති ගැනීම, බලවත් ශිල්පීම, ඊළඟට කායික අලස බව, දැඩි වීරිය, හීන වීරිය කියන මේ උපක්ලේශ වලට හිතට ඇතුල් වෙන්නේ නොදී උත්සාහයෙන් භවනා කරගෙන යනවා. එතකොට භවනා කරගෙන යනකොට නැවත වාරයක් දිවසින් රූප දකින්නට සමර්ථ වුණා. ඒ වුණත් වැඩි වෙලාවක් යන්නේ ඉසලා ආයම් භවනා පිළිහි ගියා. ඒවර විමසා බැලුවා, මොකද හේතුව මේ දිවසින් රූප දැකීම අතුරුදහන් වී යන්නට? හේතුව විමසනකොට අවබෝධ වුණා මේ සැරේ හේතුව වෙලා තිබෙන මොකක්ද? අර දිවස්සින් දකින රූප ගැන බලවත් ඇල්මක් ඇති වීමයි. කටකතා විස්තර කරනවා, මොකද මේ බෝසතාණන් වහන්සේට දිවස්සින් දැක්ක රූප ගැන බලවත් ඇල්මක් ඇති වුණා. ඒ වෙනකොට බෝසතාණන් වහන්සේ තාම බෝසත්ත්වය දිනේ කෙලස් ප්‍රහාණය කළා නැහැනේ. බෝසතාණන් වහන්සේට දිවස්සින් දිව්‍ය රූප ආදිය පේන්න පටන් ගත්තා. ඒ කියන්නේ චාතුම් මහරජික තාවතින් සාදී දිව්‍ය ආත භාවයන්ට පත් වෙලා ඉන්න මහානුභාව සම්පන්න දේවරුන්ව දකින්න ලැබුණා. ඉතින් මේ මහානුභාව සම්පන්න දේවරුන්ව දකිනකොට ඒ දෙව්ලොව තියෙන රූප දර්ශන කෙරෙහි බෝසතාණන් වහන්සේගේ සිත ඇලී ගියා. දැන් බලන්න මේ පින්වතුන්ලාට සමහර වෙලාවට අත්දැකීම් ඇති නේද? යම්මම අවස්ථාවන්දී ඔය ලස්සන චිත්‍රපටි නාට්‍ය ඔය බලනකොට හැහක් කරගන්න බැරුව දිහා බලාගෙන ඉන්නවනේ නේ. ඇත් දෙක මදිනම් මොකද කරන්නේ? කටත් අරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ අතින් බෝසතාණන් වහන්සේ ඊට වඩා මේ බොහොම ප්‍රණීත දිව්‍යමය ආරම්භන දකිනකොට ඒ ගැන අල්මක් ඇති වුණා. බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා මෙන්න මේක තමයි මේ ශරීර උපක්ලේශය වුණේ. ඒ නිසා මේ දිවසින් දකින්න ලැබෙන රූප ගැන තෝනවට වඩා ඇලෙන්න හොඳ නෑ කියලා ඔන්න ඒ උපක්ලේශය අදුරු කරගෙන දැන් නැවතත් භාවනා කරගෙන යනවා. නැවතත් භවනා කරගෙන යනකොට ආයතරයක් භවනා කටයුතු ප්‍රකෘතිමත් වෙලා දිවසින් රූප දකින්නට පුළුවන්කම ලැබුණා. ඒ වුණත් වැඩි වෙලා යන්නට ඉස්සෙල්ලා මොකද වුනේ? ආයතරයක් පිළිගනි. ඒ සරේ හේතුව මොකක්ද කියලා විමසා බලනකොට බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා නාමත්ව සංඥා නොයෙක් සංඥා මෙනෙහි කිරීම නිසා තමයි මේ සරේ පිළිගුණේ කියලා. ඒ අට කතාවේ විස්තර කරනවා. ඒ කියන්නේ මොකද දැන් දිවසින් රූප දකිනකොට එකම වර්ගයක රූප දිහා බලාගෙන ඉන්නකොට ඒ කෙරෙහි අල්මක් ඇති වුණානේ. ඒක නිසා බෝසතාණන් වහන්සේ මෙවර මොකද කළේ? එක් එක්තැන් බලන්න පටන් ගත්තා. ඒ වෙලාවකට പ്രേත ලෝකයේ දිහා බලනවා, වෙලාවකට නිරේ දිහා බලනවා, වෙලාවකට දෙව්ලොව දිහා බලනවා. එතකොට මේ ඉක්මනින් ඉක්මනින් විවිධාකාර රූප දිවසින් දකිනකොට මොකද වුනේ? විවිධ ආරම්මන නිසා මේ සැරේ පිරිහිගියා. ඉතින් බලන්න මේ මේක එක දෙයක් අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද්ද මේ හිත හදා ගන්නවයි කියන එක ලේසි වැඩ නෙමෙයි කියන එකනේ. ඉතින් දැන් බලන්න මේ බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ සාරා සංකල්පලක්ෂයක් මුළුනේ මහා වීරියක් තියෙන, මහා අදිෂ්ඨාන ශක්තියක් තියෙන, පූරිත මහා පාරමී ධර්මස්කන්ධයක් තියෙන උතුමන් වහන්සේ නමක්. ඉතින් උතුමන් වහන්සේටත් මේ වගේ දුෂ්කර වුණා නම් හිත හදා ගැනීමේ වැඩපිළිවෙල, ඉතින් අපි මේ අල්ප උත්සාහයක් අරගෙන හිත හදා ගන්න වහන්සේ ගත්තත් එහෙම පුළුවන්. ඔනිකන් අල්ලපනල්ලේ ඉරිදට විතරක් භාවනා කළා හිත හදා ගන්න පුළුවන් ඒක. දැන් අන්නේ එකට ඒ හිඳ මතක තියාගන්න මේ හිත හදනවා කියන වැඩේ නම් ලේසි වැඩක් නෙමෙයි. මේ අත ගහලා තියෙන්නේ තේන්න. ඉතින් මේක කරනවා නම් හරියටම කරන්නත් ඕන. ඒ කියන්නේ තමන්ම තමන්ට අවංක වෙමින්, ඊටාම උවමනාවෙන් අවංක හැඟීමෙන් කරන්නට ඕන. ඉතින් මේ වාස්සෙත් එක එක උපක්ලේශ ඇති වෙනවනේ. දැන් කොහොම භාවනා කරගෙන යනකොට ඊට පස්සේ දැන් තමන් භාවනා කරන කෙනෙක් කියලා අනික් අයගේ සම්භාවනාවට ලක් වෙනවනේ. තේරෙනවා? අන්න ඒකේ පිළිගැනීමක් ඇති වෙනවා. ඊට පස්සේ ඕකත් උපකිලේශයක් වෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් ඊට පස්සේ අනික් අයගේ ප්‍රසාදය ඇති වෙන නිසා භාවනා කරන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? තමන් අර විමුක්තිය කරා යන එකට ඕන වෙන උපකිලේශයක් ගෑවිලා තියෙනවා. ඒ මොකද්ද? අනික් අයට දෙන්න භාවනා කරන එක. තේරෙනවා? ඔව්, ඒකේ මානෙ වැඩින්නේ. සමහර කෙනෙක් කියනවා අනික් අයට පේන ආකාරයෙන් සක්මන් කරනවා. අනික් අයට පේන වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඒත් වාඩි වෙලා හිත හිත ඉන්නේ වෙන වෙන දේවල්. ඉතින් එහෙනම් දැන් නමුත් මම මේ භාවනා කරන විදිහට නින්නේ. ඉතින් අනික් අය මම භාවනා කරන කෙනෙක් කියලා මට ගෞරව කරනවානේ, සැලකිලි කරනවානේ කියලා අන්නේ පැත්තට වැටෙනවා. ඉතින් ඒක නිසා මේක මේ හරි අවංකව බලවත් කැපවීමකින්, බලවත් උවමනාවකින් බොහොම සීරුවට කරන්න ඕන දෙයක්. ඉතින් මේකට ඉතාම අවශ්‍ය දෙයක් තමයි මේ අවංක බව කියන එක. තමන් තමන්ට අවංක වෙන්න ඕන. ඉතින් මේ වෙන දෙයක් නෙමෙයි මම මේ කරන්නේ. මගේ හිත මට කරදර කරන හින්දා මම මේක හදා ගන්න ඕනේ කියලා. මේ ඇයට තේරෙනවද තමන් හිත තමන්ට කරදර කරනවා කියන්නේ? නෑ නේ. ගොඩක් දෙනකොට එහෙම හිතෙන්නේ නෑ. ගොඩක් දෙනකොට හිතෙන්නේ ඉතින් මේ අරයා කරදර කරනවා, මෙයා කරදර කරනවා නේ. අල්ලපු ගෙදර ඉන්න අය කරදර කරනවා, නැත්නම් වැඩ කරන තැන ඉන්න අහවලා තමයි මට කරදර කරන්නේ, යටින් උගුල් අටවන්නේ, ඔහොම කියලාන්නේ. නමුත් පින්වතුනි මේ හිත තමයි අපට කරදර කරන්නේ. මොකද ඒකට හේතුව භවයක් භවයක් පාසා ප්‍රතිසන්දිය ලබා දෙමින් අපි මේ සංසාරෙ මෙතෙක් දුර ඇදගෙන ආවි සිත මුල් වෙලානේ. අපට මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු දුක් උපද්දවලා දෙන්නේ සිත මුල් වෙලානේ. ඒ වගේම අපේ හිතේ ඇතිවෙන රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යා, මදමාන ආදී නිසා අපටම මේ හිත කොච්චර කරදර වෙච්ච අවස්ථා තියෙනවද නේ? ඉතින් ඒක නිසා තේරුම් ගන්න මේ තමන්ට තමන්ගෙන් තියෙන කරදරෙන් නිදහස් වෙන්න තමයි අපි මේ භාවනා කරන්නේ කියලා. අනුන්ගෙන් නෙවෙයි තමන්ට තමන්ගෙන් තියෙන කරදර වලින් කියලා. ඉතින් අන්න ඒ වගේ මේක බොහොම අවංක අදහසින් බලවත් කැපවීමකින් කරගෙන යන්නට ඕනේ. ඉතින් ඔය විදිහට බෝසතාණන් වහන්සේ අර දෙවසින් දැක්ක රූපකරී ඇතිවෙච්ච දැඩි ඇල්මක් දුරු කරගෙන නැවතත් භාවනා කරගෙන යනවා. එතකොට ඒකෙන් තේරෙන්නේ මේ භාවනාව ගැන වුණත් ඕනෑවට වඩා දැඩි ඇල්මක් ඇති වුණොත් ඒකත් භාවනාවේ පිරිහීම සඳහා හේතු වෙන්න පුළුවන්. තේරෙනවා? ඒ විදිහට දැන් නැවතත් භාවනා කටයුතු ප්‍රකෘතිමත් කරගෙන භාවනා කරගෙන යනකොට බෝසතාණන් වහන්සේට ඔන්න ආයිත් දිවසින් රූප පේන්න පටන් ගත්තා. එහෙම රූප දකිනකොට වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා ආයත රූප දැర్శනේ දිවසින් රූප දැකීම අතුරුදහන් වෙලා ඉන්නවා. මෙවර හේතුව මොකක්ද කියලා විමසා බලනකොට බෝසතාණන් වහන්සේට පෙනී ගියා ඕනෑවට වඩා රූප දිහා බලාගෙන ඉඳීම තමයි මෙවර භාවනාව පිරෙහෙන්න හේතුව කියලා. ඒ කියන්නේ දැන් කලින් අවස්ථාවේදී නානා සංඥා නානා ආරම්මණ මෙනෙහි කරපු නිසානේ භාවනාව පිරෙහි ගියේ. ඒ නිසා මෙවර බෝසතාණන් වහන්සේ මොකද කළේ? දැඩි අවධානයකින්ම මේ රූප දිහා බලාගෙන ඉන්න ඕනෑවට වඩා අන්න ඒ හේතුව නිසා භාවනාව පිරී ගියා, සමාධිය පිරී ගියා කියලා අවබෝධ කරගෙන ඒ උපක්ලේශයත් ඇති වෙන නොදී සිත දියුණු කරගැනීමේ අදිෂ්ඨානය ඇති කරගත්තා. ඒ විදිහට බෝසතාණන් වහන්සේ මේ අවස්ථාවේදී තමන් වහන්සේගේ මේ පරිකරණ ආලෝකය හා දිවසින් රූප දැකීම පිළිහි යන්න හේතු වෙච්ච උපක්ලේශ 11ක් හඳුනාගත්ත. මොනවද? විචිකිච්ඡාව, ඊළඟට අමනසිකාරය, ඊළඟට තීනමිත්‍ය, ඊළඟට කෝතති ගැනීම, ඊළඟට බලවත් ඉල්පීම, ඊළඟට කායික අලස බව, ඊළඟට දැඩි වීර්යය, ඊළඟට ලිහිල් වීර්යය, ඊළඟට දැඩි ඇල්ම, අර්ධවසින් දකින රූප කෙරෙහි ඇති වෙන දැඩි ඇල්ම, ඊළඟට නොයෙක් ආරම්භන නොයෙක් සංඥා මෙනෙහි කිරීම, ඊළඟට ඕනෑමට වටා ඒ රූප දිහා බලාගෙන ඉඳීම කියලා මෙන්න මේ උපක්ලේශ 11ක් හඳුනාගත්තේ අවස්ථාව. බෝසතාණන් වහන්සේ මේ උපක්ලේශ 11 ඊළඟට මැඩ පවත්වාගෙන තමන් වහන්සේ සමාධිය තහවුරු කරගෙන ධ්‍යාන සමාපatti සියල්ලම සම්පූර්ණ කරගෙන අරහත් ඵලයේ දක්වාම කියන සම්මා සම්බුද්ධත්වයට පත්වීම දක්වාම සමථ විදර්ශනා භාවනා කරගන්නට සමත් වෙච්ච ආකාරය පිළිබඳව මේ අනුරද්ද ස්වාමීන් වහන්සේටත්, නන්දිය ස්වාමීන් වහන්සේටත්, කිම්බිලි ස්වාමීන් වහන්සේටත් පැහැදිලි කරලා දුන්නා. ඉතින් දැන් බලන්න මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් එහෙමනම් යම් අවස්ථාවකදී යම් යම් අවස්ථාවලදී භාවනා කටයුතු පිරිහී ගියයි කියලා අධෛර්ය වෙන්න නරකයි. තමන් හැම වෙලේම හේතුව හොයා බලන්නට ඕන, මොකක් නිසාද, මොන හේතුවක් නිසාද මගේ භවනා කටයුතු පිරිහී ගියේ, නැත්නම් ඒවා දියුණුවුනේ නැත්නම් අඩාල වුණේ මොකක් නිසාද කියලා විමසා බලලා හැම වෙලේම මේ හේතුව දුරු කරගෙන ඊට ප්‍රතිවිරුද්ධ කුසල ධර්ම ඇති කරගෙන හැම වෙලේම උනන්දුවෙන් වීර්යයෙන් තමන්ගේ භවනා කටයුතු දියුණු කරගන්න යන්නට ඕන. එසේ දියුණු කරගෙන යෑමේදී තමයි සමත වශයෙන් දියුණු කර ගන්නා සියලුම සමාධි සමාපත්තීන් දියුණු කර ගන්න ලැබෙන්නේ. විතක්ක විචාර සහිත සමාධිය, මේ වගේම විතක්ක විතර්කයේ නැති විචාරයේ පමණක් ඇති සමාධිය, අවිතක්ක අවිචාර සමාධිය, ඊළඟට සප්පීතික සමාධිය, නිෂ්පීතික සමාධිය, සැපේ සහිත සමාධිය, නුපේක්ෂාව පමණක් තියෙන සමාධිය, නොය විදිහට ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ සියලුම සමාධීන් ඒ ආකාරයෙන් සම්පූර්ණ කරගත්තා. සමත වශයෙන් අෂ්ට සමාපත්තියම සම්පූර්ණ කරගත්තා, අභිඥා දියුණු කරගත්තා. ඒ වගේම සම්මා සම්බුද්ධත්වයට පත් වුණු රාත්‍රියේදී පෙරයමදී පූර්වේ නිවාසානුස්සති ඥානයත්, ඒ වගේම මැදියමදී දිබ්බචක්ඛු ඥානයත් පිරිසිදු කරගෙන පස්චිම යාමේ අවසන් වෙනකොට සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කළ සම්බුද්ධ රාජ්‍යයට පත්වී වදාරන්නට සමත් වුණා. ඉතින් අන්න ඒ විදිහට අපි සෑම දිනාමත් තම තමන්ගේ సంతానගතව පවතින උපක්ලේශ, මේ සඳහන් කෙරිච්ච උපක්ලේශ වලට අතිරේකව තවත් බොහෝ උපක්ලේශ මේ අවස්ථාවවලදී సంతානයේ විවිධාකාරයෙන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ හැම උපක්ලේශයක්ම හඳුනාගෙන උපක්ලේශයන්ට මුලාවටපත් නොවි අවසානයේ දක්වාම සමත විදර්ශනා භාවනා කටයුතු දියුණු කරගන්නට මහන්සි ගන්නට ඕන, වීර්ය කරන්නට ඕන. ඉතින් සමහර කෙනෙකුට ඇතැම් අවස්ථාවලදී ඕභාස මාත්‍රයක්, ආලෝක මාත්‍රයක් වෙනී යෑම නිසා ධ්‍යාන ලබා ගත්තයි කියලා වරදවා අදහස් ඇති වෙනවානේ. සමහර කෙනෙක් එහෙම වරදවා ප්‍රකාශත් කරනවා. ආලෝක මාත්‍රයක් දැర్శණය වීමෙන් සමහර කෙනෙක් වරදවා හිතා ගන්නවා, තමන්ට ප්‍රථම ධ්‍යානය ලැබුණයි, දෙවෙනි ධ්‍යානය ලැබුණයි, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය ලැබුණයි, දැන් උන් අනිමිත් සමාධියටපත් උනායි කියලා එහෙම සමහර කෙනෙක් ඇවිල්ලා කියන්නේ. ඒකදී නියමාකාරයෙන් කර්මස්ථානදී සුදුසු කල්යාණ මිත්‍යාන් වහන්සේලා පළමු කොට සොයා ගන්නට ඕන. ඉතින් කවුද නියමාකාරයෙන් කර්මස්ථාන දෙන කල්යාණ මිත්‍යාන් වහන්සේලා? විසුද්ධි මාර්ගයේ විස්තර කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මුල් තැන වැඩි. ඊළඟට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා, ඊළඟට මහා ශ්‍රාවකයන් වහන්සේලා. මහා ශ්‍රාවකයන් වහන්සේලාත් නැත්තම් අභිඥාදී නැති සාමාන්‍ය රහතන් වහන්සේලා, රහතන් වහන්සේලා නැත්තම් අනාගාමිතුමන් වහන්සේලා, අනාගාමිතුමන් වහන්සේලාත් නැත්තම් සකදාගාමිතුමන් වහන්සේලා, සකදාගාමිතුමන් වහන්සේලාත් නැත්තම් සෝතාපන්නතුමන් වහන්සේලා තමයි නියම කල්යාණ මිත්‍රයන් වහන්සේලා වෙන්නේ. සෝතාපන්නතුමන් වහන්සේ නමක්වත් හොයාගන්න බැරි වුණොත් මොකද කරන්නේ? ත්‍රිපිටකදර උතුමන් වහන්සේ නමක් සොයාගන්නේ කියලා. දැන් ත්‍රිපිටකදර උතුමන් වහන්සේ නමක් සොයාගන්න ලැබුණ නැත්තම් පිටක දෙකක් දරන උතුමන් වහන්සේ නමක් සොයාගන්නේ කියලා. පිටක දෙකක් දරන උතුමන් වහන්සේ නමක් සොයාගන්න ලැබෙතොත් එක පිටකයක් හරියට නියමාකාරයෙන් දන්නා කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් සොයාගන්නේ කියනවා. එහෙමත් බැරි වුණොත් දීඝනිකාය ආදී නිකාය පහෙන් එක නිකායක් හරි අටකථා සහිත නියමාකාරයෙන් දන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් සොයාගන්න කියන එක. ඉතින් ධර්මයේ නියමාකාරයෙන් දන්න ගුරුවරයෙක් සොයාගන්න ඕන. ඊට වඩා අඩු කරන්නේ නැහැ. ඉතින් එකනිකායකත් නියමාකාරයෙන් දැනගෙන ඉන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් සොයාගන්න තියෙනවා. ඉතින් එතකොට ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේගේ නියමාකාරයෙන් ධර්ම මාර්ගය පිළිබඳ නිවැරදි උපදේශ ලබා ගන්න පුළුවන්. මොකද නියමාකාරයෙන් ධර්මයේ දන්න කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් තමන්ගෙන් භවනා හදන ගන්න ශිෂ්‍යෙක්ව අතවැසියෙක් නොමග යවන්නේ නැහැනේ. නියම මාර්ගයේ හියවන මුලාවටපත් වෙන්න දෙන්නේ නැහැ. අදිමානයක් නිසා මුලාවටපත් වෙලා හිටියොත් එහෙම මේක අදිමානයක්, මෙසේ මුලාවටපත් වෙන්න එපා, මේක මේ විදිහයි කියලා හඳුන්වා දෙනවානේ. විදර්ශනා වැඩිමෙහිදී ඇතිවිය හැකි උපක්ඛලේශ 10ක් පිළිබඳව සඳහන් වෙනවානේ. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි අවස්ථාවේදී කියන්නේ සංස්කාර ධර්ම පිළිබඳ ඇතිවීම නැතිවීම නුවණින් සම්මර්ෂණය කරන සමහර යෝගාවචරීන්ට ආලෝක දර්ශන, ප්‍රීතිය, පස්සද්ධිය ආදී ධර්ම බොහොම බලවත් වෙඩි යනවා. එතකොට කල්පනා කරන්න පුළුවන් වර්ධවා මීට කලින් මට මේ විදිහේ ආලෝකයක් හිතට අරමුණු වුණේ නැහැ. නැත්තම් මේ විදිහේ ප්‍රීතියක් පස්සද්ධියක් මට ඇති වුණේ නැහැ. ඒ නිසා මම මොකක් හරි මාර්ගයකට ඵලයකට පත් වුණාද කියලා වර්ධවා හිතෙන්න පුළුවන්. සමහර කෙනෙක් මේ අවස්ථාවවලදී මුලා වෙනවා. ඉතින් ප්‍රත්‍යඥවම කෙනෙක් අදිමානිය නිසා මාර්ගඵල ලැබුවායි කියලා මුලාවටපත් වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒ අදිමානයේ දුර වෙනකන් එයාට මාර්ගඵල ලැබෙන්නේ. මේ මෑතකදී මට මතකයි උපාසක පින්වතෙක් සඳහන් කළා, ඒ වගේ යෝගියෙකු විසින් ඒ උපාසක පින්වතාට සඳහන් කරලා තියෙනවා, ඒ යෝගියා අනාගාමී ඵලය දක්වා මතන දියුණු කරගෙන තියෙනවා. මේ උපාසක මහත්මයාත් අහලා තියෙනවා කොහොමද මේ මාර්ගඵල තහවුරු කරගත්තේ කියලා. ඒ ගමන අර යෝගියා සඳහන් කරලා තියෙනවා සෝවාන් වෙච්චාම 725ක තරමේ කාසියක තරමට ආලෝකයක් පේනවා. සකදාගාමී වෙච්චාම ඒ ආලෝකය ඊට වඩා ටිකක් වැඩි කියලා. අනාගාමී වෙච්චාම ඊටත් වඩා ටිකක් වැඩි කියලා. රහත් වෙච්චාම ආලෝකය හැම තැනම පේනවා කියලා. ඉතින් අන්න ඒ වගේ අර ඕභාස මාත්‍රයෙන් සමහර කෙනෙක් මගඵල ලබා ගත්තා කියලා මුලාවටපත් වෙනවා. එතකොට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කතාවක් කියලා නැහැ. සෝවාන් වෙලා තියෙන 725ක තරමේ ප්‍රමාණයට ආලෝකය පෙරේයම තුලින්. ඉතින් අන්න ඒවට කියන්නේ අදිමානය කියලා. සමහර කෙනෙක් ඒ වගේ අදිමානයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි නිසි කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරගෙන නියම ගුරු උපදේශ අනුව ධර්මයට විනයට අනුකූලව නියමාකාරයෙන් සමත විදර්ශනා භාවනා ප්‍රගුණ කරන යෝගාචරීන්ට සමත විපිලිබඳ හෝ විදර්ශනා පිළිබඳව ඇති වෙන අදිමානයන්ට පත් නොවි ඉන්දියම ධර්ම විනය ගුරු උපදේශ අනුව භාවනා කරගෙන ගිහිල්ලා බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා දියුණු කරා වූ මේ සමත විදර්ශනා භාවනා මුදුන් පමුණවාගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසීමේ අවස්ථාව මේ බුදු ශාසනය තුළ තවමත් විද්‍යමාන වෙනවා. ඒ නිසා මෙතෙක් වේලා උපක්ලේශ සූත්‍රය මුල් කරගෙන ධර්මාශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් ආපුනි සම්පත්‍ය අපි සෑම දිනාටමත් අපේ సంతానගතව පවතින සියලු උපක්ලේශ දුරු කිරීම සඳහා තේ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසීම සඳහා තේකාන්තයෙන්ම හේතු වේවා වාසනා වේවා කියා සාදුකාරයක් පවත්වමු. මෙතෙක් වේලා ධර්මශ්‍රවණයෙන් ජනිත කරගත් ආපුනි චේතනා සමුදායත් ඒ මොහොතේම ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයි. අනිත්‍ය වේ පුණ්‍ය චේතනා සමුදායත් ඇතිවීම නැතිවීම වශයෙන් සන්තානයේ පෙළෙන බැවින් දුක්ඛයි. අනිත්‍ය වූ දුක්ඛ වේ පුණ්‍ය චේතනා සමුදාය තමන්ගේ වශයෙන් නොපවත්නා බැවින් අනාත්මයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වේ පුණ්‍ය චේතනා සමුදාය පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි. ඒ දුක්ඛාරිය සත්‍ය උපදවන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. ඒ දුක්ඛ සමුදය දෙකේ නොපවැත්ම දුක්ඛ නිරෝධාරිය සත්‍යයි. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන මාර්ගයේ ප්‍රතිපදා දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරිය සත්‍යයි. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීම සඳහා අපගේ මේ සියලු කුසල ධර්ම ඒකාන්තයෙන්ම හේතු වේවා වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්නමු. අද දින දෙමීම ධර්ම දේශනාව සඳහා ගෞරවනීය දේශකයන් වහන්සේ වැඩමවීමේ පාසුකම් සපයා තිබෙන්නේ පින්වත් චාන්තිකා කස්තුරිආරච්චි මහත්මිය විසින්. මීට වර්ෂ 16කට ප්‍රථමයෙන් ජන්මාන්තරගත තම සොහොයුරිය වන වාසනා කස්තුරිආරච්චි මහත්මිය සම්මත පුණ්‍යානුමෝදනා කිරීම සඳහා උපදින උපදින ආනුභාවයක් පාසාම නිරෝගී ජීවිත ලබමින් උතුම් ප්‍රඥාව ලබමින් ජීවත් විසින තම දෙමව්පියන්ටත් ඒ වගේම තමන්ටත් උතුම් ධර්මාභෝධය ලබමින් මේ සෑම දෙනාට නිර්වාණාභෝධයේ පිණිස හේතු වේවා කියන උතුම් පැතමින් යුක්තව දේශකයන් වහන්සේ වැඩමවා ගැනීම පහසුකම් සපයා දීලා තියෙනවා. ඒ වගේම ධර්ම දේශනාව මුල් කරගෙන ධර්ම පූජා සිද්ධ කිරීමේ දායකත්වයේ දරන්නේ බත්තර මුල්ල පොස්වත්තේ දීර්ඝ අතුකෝරාල ගුරු මාතාව සහ දෝදරු පිරිස විසින්, පරලෝ සැපත් මෞර්ය ගුරුතුමන් වහන්සේලා සහ ස්වාමි පුත්‍රයාණන් වූ වෛද්‍ය ඇල්ෆී විමලසේන මහත්මා සහෝදර සහෝදරියන් සැමට පුණ්‍යානුමෝදනා කිරීමටත් ඒ වගේම ධනමුණුවරු ධර්මමුරාන් ඇතුළු සෑම දෙනාටම තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ලබාගෙන ඉක්මන් භාවයකදී නිවන් සුව අවබෝධ කර ගැනීම ප්‍රාර්ථනාවෙන් යුක්තවයි. ඒ වගේම අද දින භාවනා නියෝගයේ පිරිසට සවස ගිලන්පස පරිත්‍යාග කිරීම සිද්ධ කරනු ලබන්නේ මල්ලිකා කරුණානායක මහත්මිය විසින්, පරලෝ සැපත්සිම සිය දෙමව්පියන් වහන්සේලාටත් ඒ වගේම ස්වාමි පුත්‍රයාණන් වන සරත් කරුණානායක මහතාටත් අනිකුත් ඥාතීන්ටත් පුණ්‍ය ආනුමෝදනා කිරීමේ අදහසින් යුක්තවයි. ඒ නිසා ඒ දායකකාරක සිංහවත් සෑම දෙනා නමින්ම ජන්මාන්තරගත මෞලිමා පිඥාති මිත්‍රාදී සෑම දෙනාකමත් මේ පින් පෙත්පත් වීමෙන් අවශේෂ පින්වතුන්ලා නමින් ජන්මාන්තරගත සියලුම ඥානමෝපිය දෙමෝපිය ඥාති මිත්‍රාදී සෑම දෙනාකමත් මේ පින් පෙත්පත් වීමෙන් ඒ ඥාතීන්ගේ පරලොව ජීවිතත් සුඛීසෝපත් භාවයට පත්ව උතුම් නිවනින් සැනසෙත්වා කියා සාදුකාරයක් පවත්වමු. එවාගේ මේ අවස්ථාවේදී අප විසින් ධර්මශ්‍රවණය කිරීමෙන් එවගේම මේ පින්වතුන් විසින් උදේ හැසෙන හිටා මේ මොහොත දක්වාම සීල භාවනාදී ප්‍රතිපදාවන් දියුණු කර ගැනීමෙන් ජනිත කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් අපවත් වී වදාළ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක අතිගරු පූජනීය කඩවැද්දේ ජීනවංශාවිදාන නායක මාහිම්පාණන් වහන්සේටත් එවගේම ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය දූරින වැඩවිසු අතිපූජනීය මාතර ඥානාරාමාභිධාන මාහිම්පාණන් වහන්සේටත් අත්පත් වීමෙන් ඒ මාහිම්පාණන් වහන්සේලා පතන බෝධියකින් උතුම් නිවනින් සැනසීම සඳහා මේ පුණ්‍ය ධර්මයේ ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම වර්තමාන ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාධිපති ත්‍රිපිටකාචාර්ය මහා කම්මඨානාචාර්ය අතිපූජනීය නාවනි හරිය ධම්මාවිදාන මාහිම්පාණන් වහන්සේටත් ඉන්සත් සතවර්ෂාධික කාලයක් ආයුරාරෝග්‍ය සම්පත් අත්විදිමින් ප්‍රාර්ථනීය බෝධියකින් අධිරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පුණ්‍ය සම්පත්තිය ඒකාන්තයෙන්ම හේතු ආසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. එවගේම මේ සේනාසන වාසී වූ සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම ගිලන්න වැඩවාසය කරන්නා වූ අතිගරු පූජනීය පදවියලම ස්වාමීන් වහන්සේ එවගේම සේනාසනාදි වාසී පූජනීය සන්තසුමන ස්වාමීන් වහන්සේ ප්‍රධාන සම්බ්‍රාහ්මචාරින් වහන්සේලා සෑම දෙනා වහන්සේටත් ආයුරාරෝග්‍ය සම්පත් අභිවර්ධනය වෙමින් තමන තමන පියවරක් වාසා සතර සතිපට්ඨානාදී කුසල ධර්මයන් වැඩමින් ප්‍රාර්ථනීය බෝධියකින් අජරාමර සංඛ්‍යාතතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පුණ්‍ය සම්පත්තියේ ඒකාන්තයෙන්ම හේතු ආසනා වේවා කියා සාදුකාරයක් පවත්වමු. ඉෂ්ඨකාමී හිතකාමී දිව්‍ය රාජ සමෝහයා විසින්ද මේ පින් පෙත් අත්පත් කරගනු ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු තුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. නමින් ජන්මාන්තරගත ඥාතීන්ටත් මේ පින් පෙත්පත් වීමෙන් ඥාතීන් සුවපත් භාවයට පත් උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සිද්ධ කරගත්තා මේ සීල පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණ අනුභව බලයෙන්ද මේ පින්වත් සෑම දෙනාටම තව තවත් දාන සීල භාවනා උදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවය ශක්තිය සැලසේවා. කාය චිත්ත පීඩා දුරු වෙලා කායික මානසික සැලසීම සැලසේවා. සිත සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලොව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මයේ කාන්තේම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වාන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බල ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු සුපත්ති වායි තක්ෂාන්ති සුඛී හෝතු සුඛී හෝතු සර්ව දුක්ඛාමං චිත්ත නිබ්බාන පච්චය සුපත්ති වායි තක්ෂාන්ති අපේවා සුපත්ති අප විසින් සම්පාදනය කරන ලද පිළිකුල් භාවනා ග්‍රන්ථය අවශ්‍ය පින්වතුන්ලාට ලබා ගන්න පුළුවනි. කැමති පින්වතුන්ලාට ඉදිරිපත් වෙලා ඒ ධර්ම ග්‍රන්ථය ලබා ගන්න.